സാറാനായി ബത്തപ്പെ തെനസ്വാദ തിനോല തെനായി സദഹം സാക്ഷാവ് ആരംഭകരാണ് പാഠഹരി ഗട്ടൽ വർത്തിയനോനാൻ തിരുപ്പത് കരാണ്
ટેરવાન સારના ડોક્ટર આવી ટેરવાન સારના શીલ દેનાટમ ડોક્ટર આવી મે આપે સાકાચા આરંભයක් લેસ સ્ટ અદ મે કલિન દવસ કરન મત આહન મતક પિચ્ચ દેયક મે આપી મે ઉંગક કેલાવટ આપી ધર્મે મે મે આપે મે ઇતર વેન માર્ગ્ય ગેન ધર્મ દેશન હાર્દી ઉપતુમાગે સાકાચા વલ હાર્દી તપી ઉંગક કેલાવટ મંદને મત દેયક તમે મે મે આપી દેન વચન મલ્લિમ મે ઇગેન ગતન દેવલ කියන්නේ ස්කන්ධ ගැන රූප වේදනා සංඥා සංකාර විඥාන ඊළඟට පංච උපාදානස්කන්ධ කියලා රූප උපාදානස්කන්ධ වශයෙන් ගියන දේවල් අපි මුලක් කළාට මේ අර වචනය ඉගෙනගත් වචනය ඇහෙනකොට ඒක යමක් දෙයක් වගේ හැඟීමක් ඇති වෙනවා ඒකෙන් එතන ඇත්තෙම එතන සිදුවිය යුතු කෘතිය සිදු වෙන්නේ අපි එතන ඒ වචනවල වචනේ විවාහාරික භාවයට වැඩිය එතනින් එහාට ගිය ඒවයි තේරුම ඒවයි කෘතිය ඒවයි වෙන සිදුවීම ගැන අපිට ඒක ගැන තමයි අවබෝධය ඇති වී යුත්තේ. එහෙමනම් අපි මේ සාමාන්‍ය දැනුමකින් මේවා දැනගන්නට වැඩිය ඊට එහාට ගිහලා අපි කළ යුත්තේ ප්‍රඥාව දිනු කරගෙන ප්‍රඥාව තුලින් මේ වචන වලින් කියවෙන්නේ මොකද්ද ඒවයි කෘත්‍ය මොකද්ද කියන එක දැන ගැනීම නේද කියලා ඉගෙන පොඩ්ඩක් අපි පැහැදිලි කළොත් හොඳයි කියලා මට හිතුණා. තෙරුවන් සරණයි ડોક્ટર රවි.
ඔව් තෙරුවන් සරණයි ඒක හරි. ඒ කියන එක දැන් කන්ද ධාතු ආයතන නැත්නම් ඔය පංච පාදං කියයි. ඒ පටිච්ච සමුප්පාදේ නාම රූප විඥාන සලායතන වගේ ඔය වචන අපිට ඇහෙනකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ භාෂාවේ භාවිතා කරන වචන නෙවෙයි නේව. අමාර වචන තියෙනවා ඒ වුණාට ඒවා අපිට අමුතුයි. කෙනෙක් එකපාරටම වචන ඇහෙනකොට මේ මොනවද කියලා දන්නේ. දන්නේ නැති වුණාම පළවෙනි දේ තමයි තේරුම මොකක්ද එහෙම එහෙම කියලා ආගෙන් හරි අහගන්න. ඒක තමයි බලන්න. මේ වගේ. ඒක අපිට වෙලා තියෙන්නේ අර අපි නොදන්න භාෂාවක වචන ඇහුණාම ඒක ඉගෙන ගන්නවා. හැබැයි දැන් අපිට නොපෙනෙන දේ තමයි ඕව ඒ කාලේ භාවිතා කරපු වචන. ඉන්දියාවේ කතා කරපු භාෂාව. ඒ කියන්නේ ඒ වචන ඇහෙනකොට කාටවත් ඔය වචනේ තේරුම මොකද්ද කියලා අහන්න ඕන කමන්නේ. එනිකම් මේ සිංහලෙන් කතා කරනා වගේ ඒ කාලේ මිනිස්සු භාවිතා කරපු වචන ටිකක් ඔය. ඒක වචනයක්වත් බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්තු ඒවා නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ බොජ්ජංග කියන ඒ වචන මේ ඒ කාලේ ව්‍යවහාරේ තිබුණ භාෂාව. අපිට ඒ ව්‍යවහාරේ තියෙනවා කියන්නේ ඒවට අදහසක් ඒවා එහෙනකොටම මේ දන්නවා. ඒ කියන්නේ අපි සිංහලෙන් කතා කරනවා වගේ තව විදියට කිව්වොත් දැන් මේ සිංහලෙන්නේ කතා කරන්නේ පාලි වචන නැතුවත් දහම කියන්න පුළුවන්. ඉතින් මේ කතා කරන භාෂාව උදව් කරගෙන බුදුහාමුදුරුවෝ අද පෙන්වන්නේ ඒගොල්ලෝ දන්නවයින් එහාට දෙයක් මතු කර. ඒ මතු කරන දේ තමයි ඊතර වීම කියන එක ලෝකෝත්තර. දැන් මේ භාෂාවේ තියෙන වචන ටික ලෝකෙට අයිති තේරුන්නේ භාෂාවක් ගොඩ නැගෙන්නේ ඒ ලෝකයේ තියෙන දේවල් විස්තර කරන්න. ඒ වචන ටිකම යොදාගෙන බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ එදා භාවිතා වුණ භාෂාවෙන්ම තව පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩේ ඒ ඒගොල්ලෝ දන්න තේරුම නෙවෙයි, ඊට එහාට ගිය අදහසක්. එහාට ගිය එකට තමයි අපි කියන්නේ ඉතර වෙනවා, නැත්නම් ලෝකෝත්තර. ලෝකෙට අයිති අදහසක් දෙන්න නෙමෙයි ඔය වචන ටික කියන්නේ. එන්න ඔක තමයි තේරුම් ගන්න. අපි අර දැන් භාෂාවේ තේරුම ඉගෙන ගන්නකොට මුලින්ම එන්නේ තියෙන දේවල් ගැන විස්තරයක්. ස්පන්ද කිව්වොත් ඒකට අදාළ විස්තර ටික එනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියනකොට ජාති පහක් අපිට සිහි වෙනවා. රූප කියන්නේ මේ ඉදියේ තියෙන දේවල් අල්ලන්න පුළුවන්. වේදනා කියන්නේ මේ දැනෙන දේවල්, රිදෙන ඒවල්, සැප ඒවා, මෙදහත්. ඒ වගේ ඒ ඒවයි තේරුම ඉගෙනගෙන තියෙනවා. එහෙම තේරුමක් තියෙනවා. හැබැයි ඒ තේරුම එදා මිනිස්සු දැනගෙන හිටියා බුදු කෙනෙකුට කලින්. අපිට ඒ වචන වලින්ම මේ කියන දේ දැන් ඒ වචන වලින්ම මතු කරන ඊතරවීමක් ගැන. ඊතරවීම කියන එකේදී බුදුදහම පටන් ගන්නෙන මාර්ගයට එන්න නම් සක්කාය දිට්ඨිය දුරු වීම. සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ කැඩෙනවා. ඒ කියන්නේ මම පිළිබඳව තියෙන දෘෂ්ටි. සක්කාය කියන්නේ සොකීය බව. සොකීය බව. සොකීයත්වය ගැන තියෙන දෘෂ්ටි. සක්කාය දිට්ඨි. ඒකට දැන් මට දෙයක් හම්බ වෙනවා කියනකොටම ස්කන්ධ කියලා දෙයක් වෙන්න පුළුවන්, ධාතු කියලා, ආයතන කියලා, හැකනාසය කියලා. කාටද මේව ලැබෙන්නේ? මටනේ. කවුද මේව දැනගන්නේ? මම. ඒකට බලනවාද ඔයා බලන්න ඔයා අදස්සෙන් හිතුවහම සක්කාය දිට්ඨිය තියනවද නැද්ද? මගේ දෙයක් හරි මට දෙයක් ලැබෙනවා නම් හරි මම ඉන්නවද නැද්ද? මගේ කියන්න බෑනේ මම නැත්තා. මට ලැබෙන්න බෑනේ මම කියලා එකක් නැත්තා. අපට ඔන්න ඔතන හැංගිලා තියෙනවා මම කියන්නේ. දැන් වේදනාව විඳින්නේ කවුද? දුක දැනුනේ කාටද? සැප දැනුනේ කාටද? මටනේ. නෝ ඔහේ ඔතන යෙදෙන මම යෙදෙන්නේ කොහොමද කියන එකයි බුදු කෙනෙක් මතු කරන්නේ. නැතුව අර රූපය මොකද්ද? ඌක සතර මහා ධාතුද? ඌ මෙහෙමයි වෙනස් වෙනවද? ඇති වෙනවද නැති වෙනවද? ඔය කතා නෙමෙයි. මම යෙදීම ගැනයි මේ කියන්නේ. ඒකට ඒ සුඛියත්තේ සක්කාය කියලා වචනයක් එන්නේ මම කියන. සොකීය බව සක්කාය. අපි සක්කාය පංච උපාදානස්කන්ධ කිව්වහම ආපහු කියන්නේ රූප උපාදානස්කන්ධ. මම උපාදාන කරන රූපය කියලා ගන්න. එහෙම ගත්තු ගාම මොකද්ද වෙන්නේ? මම නෙමෙයි. රූපය වෙනම තියෙන. ඒක උපාදාන කරන තව කෙනෙක් ඉන්න අල්ලගන්න. එතකොට ඒ රූපේ උපාදාන කිරීම තමයි වැරදි කියලා. ඒක උපාදානෙ විතරයි නැති කරන්නේ රූපෙයි මමයි එහෙමමයි තියෙනවා. මේ බැඳීම නැති කරාම හරි රූපෙත් එහෙමම තියෙනවා මමත් එහෙමමයි ඉන්නවා. ඒක මොකද වෙන්නේ? උපාදානෙ නැති කරන මමයි නෝක කරන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. මේ කොච්චර ගියවත් මම නැතුවයි යෝක කරන්නේ කියලා එහෙම වෙන්නේ නැහැ. ඔතන තමයි දැන් ඔය දහම ඇහුන්නේ නැති අය දුක කියලා ඇලීම් ගැටීම් අඳුරගෙන ඇලීම් ගැටීම් නැති කරනවා. හැබැයි ඇලීම් ගැටීම් නැති කරාට හිත සියුම් වෙලා සියුම් වෙලා ලෝභ දේශ දුරු වෙනවා. ඒ කියන්නේ යටපත් ඒවා එන්නේ නැහැ. හැබැයි ඒවා එන්නේ නැති මම එම්මමයි. ඒකයි දැන් අන්නේ ශාසනවල ඇලීම් ගැටීම් දුරු කරපු අය හිටියා. ඒකවල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, රූපාවචර මට්ටමට යනවා. ඒවා ඇලීම් ගැටීම් නැහැ. හිත අර කෙලෙස්වල අපාගත වෙන බර කෙලෙස් නෙමේ ඒවා අඩු වෙලා කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි කියලා ඒ ධානවලට සමාදින්න පුළුවන්. එතකොට අර ඉහළට යන්නේ බ්‍රහ්ම තලව. හැබැයි එහෙම සමාජයකට තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. උත්තර වෙන දහමක් පෙන්වලා දෙන්නේ. උත්තර වෙන දහම. සක්කාය දිට්ඨිය කියන සංයෝජනය කැඩීම තමයි පළ වෙන්නේ. ඇලීම් ගැටීම් දුරු කිරීම නෙවෙයි. සක්කාය දිට්ඨිය කියන එක අඳුර ගැනීම. සක්කාය දිට්ඨිය කියන්නේ වැරදි දෘෂ්ටිය. වැරදි දෘෂ්ටි අඳුර ගන්න නම් අපි සක්කාය කියන එක පිරිසිඳ දකින්න ඕනේ. සකීය භව කියන එක දැක්ම තුල ඒ ගැන තියෙන වැරදි දෘෂ්ටි දුරු වෙනවා. එතකොට මෙන්න මේ සක්කාය සකීය සකීයත්වය සකීයත්වය හරියට දැක්කොත් ඒ සක්කාය හරියට දැක්ම තුල තමයි සක්කාය දෘෂ්ටි නොයෙදෙන්නේ. සක්කාය පිරිසිඳ දකිනකොට දෘෂ්ටි යෙදෙන්නේ නැහැ. ඉන්ද සක්කාය සක්කාය විදිහට දකින්න. ඕක තමයි මේ ශාසනයේ අමාරුම කාර්ය. මේ ශාසනයට ඇතුල් වෙන්න තියෙන අමාරුම කාර්ය සක්කාය අඳුරගන්න එක. සක්කාය සක්කාය විදිහට දැකීම. ඒකට තමයි අර උපමාව දෙන්නේ දුනු ශිල්පේ පුරුදු වෙන අය උඩට ඊතලයක් විදලා ඒක දෙපළු වෙන්න විදිනවා. ඒක අපි දන්නවා බොහොම දුෂ්කරයි කියලා. ඊට ඒකද ලේසි නැත්නම් අස්සලෝමකින් ඈත තියෙන අස්සලෝමෙක්ට විදින එක. ඊතලේ නම් පුරුදු වෙලා කොහොම හරි ඉඳ ගන්න පුළුවන්. අස්සලෝමෙකට විදිනවා කියන එක හිතා ගන්නවා බැ. ඒ කරන්නම බැරි. වගේ අර්ථය. ඒකත් හතකට පළලා ඒකෙන් ඒකට විදිනවා කියන එක වෙන්නම බැරි. තාමත් දුෂ්කරයි. කොහොම සියුම්. බුදුහාමදුරෝ පෙන්නනා ඒකත් ලේසි සක්කාය සක්කාය විදිහට දකින එක ඊටත් වඩා සියුම් දුෂ්කරයි දුරනුබෝධයි ගාම්භීරයි. ඔන්න දැන් ඒකත් එක්ක බලන්න මේ ස්කන්ධ ගැන හරි පරියාය ධාතු පරියාය ආයතන පරියාය ඔය ඕන එකකින් පෙන්නන්නේ මේ සක්කාය පිරිසිඳ දකින් සුඛීල බව පිරිසිඳ දකින විදිහකට මනස යොමු කරන. නැතුව මේ භාෂාවක වචන ඉගෙන ගන්න තව භාෂාවක් උගන්වන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ. එන්න මෙහෙම වචන ටිකක් තියෙන ඕවයි තේරුම එකයි කියලා එහෙම උගන්වන්න. අපි කතා කරන භාෂාවෙන්ම අපේ මේ සත්‍යයත්තේ යෙදීම සක්කාය නැත්නම් අනුන් ගැන හොයන එක නෙමෙයි තමා ගැන සෙවි. අනුන් ගැන කිව්වහම මේ වටපිටාවේ තියෙන මගේ දේවලුත් අයි. ඒව ගැන හොයන එක නෙමෙයි. තමා බව හොයන්න. තමා ගැන අර බද්දවග්ගීය කුමාරයන්ට කිව්ව අනුන් ගැන හොයන එකද හොඳ වටින්නේ තමන් ගැන හොයන එක.
මේගොල්ලන්ට
එතෙන්දී ඒ ගැඹුර පේනවා. තමා ගැන හොයන එක නෙවදගත් වෙන්නේ අනුන් ගැන හොයන එක නෙමෙයි. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ අනුන් ගැන විස්තර ටික හොහොව කිය කියා ඉන්න. තමා ගැන හොයන එක නෙමෙයි. සකීය බව එහෙමම මතකයි. තව කෙනෙක් ගැන විස්තර හම්බ වෙන්නේ කාටද කියන එක පේන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ අන්න ඒ සමාව සකීය සක්කාය දකින්න. සතේ යත්තේ දකින්න. එතකොට ඒ සඳහා උදව් කරන්න තමයි අය හැම පරියායම තියෙන්නේ. තමාව දකින්න, සතේ යත්තේ දකින්න පටන් ගැනීම තුලම මොකද වෙන්නේ? අවතේරුමක් Tamanට ලැබෙනවා නෙවෙයි. තව අදහසක් Tamanට ලැබෙනවා නෙමෙයි. තමන්ට ලැබුණොත් තමා එහෙමම ඉන්නවනේ, මම එහෙමම ඉන්නවනේ. අන්න ඒ අදහසක් ලැබීමෙන් එහාට ගිය දැක්මක්. ඒ කියන්නේ මේ ඇහැට පේන, කනට ඇහෙන ඒ වයින් වෙන්නේ තව දැනගැනීමක් නේ. ඒ වගේ මේ හිතට හිතා ගන්න පුළුවන්. ඒ දැනගැනීම. හිත තර්ක කරලා ගන්න තියෙන්නේ. කල්පනා කරලා ගන්න ඒ දැනගෙන කවුද දැනගත්තේ? මම. ඒ දැනගැනීම එක්ක මම ඒ දෙනවා. දැන් එහෙම මොනවා හරි දකින්නවා කියන්නේ නැත්නම් තමන් මොනවා හරි දැනගන්නවනේ. අනේන් ශබ්දයක් අහනවා කියන්නේ නැත්නම් තමන් මොනවා හරි දැනගන්නවා. මට මොනවා හරි ලැබෙන. නොයේ මට ලැබෙනවා කියන දෙකම අපේ සංකල්ප කියලා අපිට පේන්නේ නැහැ. මොන නැත්තම් දෘෂ්ටි. ඒ සිද්ධියට අදාළ දේවල් නෙවෙයි. නොය කියන කාරණා. මොනවා හරි පේනවා කියනකොට කලින් නොතිබුණ දෙයක් මම දැන් දැනගත්තා. මොනවා හරි ඇහෙනවා කියනකොට කලින් නොදන්න දෙයක් දැන් දැනගත්තා. මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් අලුතෙන් දැනගත්තා. මේ දැනගන්නේ කවුද? ඒ තමා බවත් එක්කම නේක. ඒ කොහෙන්ද මට මොනවා හරි ලැබිලා. නොය ලැබීම වෙන්නේ නැහැ මේ ඊතර වෙන දර්ශනය තුල. බුදු කෙනෙක් වෙන්නේ නැහැ ඊතර වෙන දර්ශනය තුල ලැබීම දැනගැනීම දැනුම එකතු වෙන්නේ නැහැ. ඊතර වීම කියන අදහස මතු කරන්න තමයි දහම තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર. පින් මේ පැහැදිලි කිරීමට ડોક્ટર හුඟක් කලාවට දැන් මේ දැක්කම දැන් අපි ධර්ම වශයෙන් ගත්තාම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එවැගේම ඒවා සාමාන්‍යයෙන් ගක් කලාවට මේ දේවල් විදිහට නෙවෙයි ඒවත් නිකන් සිදුවීමක් විදිහට වගේ පැහැදිලි කරන්නේ. දැන් අර ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අට්ඨංගමෝ කියලා කියන තැන්වලදී එතන යමක් දෙයක් විදිහට පෙන්වන්නට වැඩිය සිදුවීමක් තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් අපිට දැන් එහෙම දැන් සිදුවීමක් නම් පැහැදිලි කරන්න එතකොට අපිට සාමාන්‍ය මේ ඒවා වචන වලින් තේරුම් ගන්න සාමාන්‍ය ජනමකින් මේක ඒ සිදුවීමක් විදිහට දකින්න අපිට බැහැ. එහෙම වුණොත් අපිට ප්‍රඥාවක් තුළින් විතරමයි මේ සිදුවීම කියන්නේ මේ මෙහෙමයි මේක සිදුවෙන රූපය කියන්නේ දෙයක් නේ. රූපේ මෙසේ රූපේ විදිහට සඳහන් වෙන්නේ. රූපේ හට ගැනීම මෙසේ රූපේ හට ගැනීම මිසක් රූපයක් හට ගන්නවා ඒ වගේ අංගීමක් නෙවෙයි. ඉතින් අර ඔබතුමාට පැහැදිලි කළ දුන්නට විදිහට අපි අර වෙන භාෂාවක පාලි භාෂාවෙන් මගධ භාෂාවෙන් කරව පාවිච්චි කරව වචන අපි සිංහල අපි ඒක ඒ නොතේරෙන පාලි වචනයක් දැක්කම අපි එක්කෝ ඩික්ෂනරියෙන් හරි මුගෙන් බලාගෙන හරි ඒකේ තේරුම දැනගෙන අපිට එතකොට අපිට සිංහල භාෂාවේ තියෙන වචනයකට ඒක සම්බන්ධ කරලා තේරුම් ගන්න මේ ආ මේක කියලා. ඒ වගේ එහෙම වුණොත් අපි වැරදි විදිහට මේක තේරුම් ගන්න. එහෙමනම් මෙතන අර ඒ භාෂාව ඒ වචනේ තේරුම වගේම ඒ වචනේ යෙදිලා තියෙන හැටිත් අපි දැනගත්ත යුතු වෙන්නේ. දැන් ඉති රූපං කිව්වහම එතන මේ රූපේ නෙවෙයි මෙසේ රූපේ යන්නේ. ඒකත් පොඩ්ඩක් අපිට පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතනවා තෙරුවන් සරණයි.
ඔව් දැන් රූපය මොකද්ද කියලා අපි යන රූපයක් ලැබුණා. ඒ රූපේ මොකද්ද දැන් දකින්නවා කියලා හිතමු. දකින්නකොට කෝපයක් මලක් මොකක් හරි බෝතලයක් ෆෝන් එකක් මොකක් හරි ලැබෙනවා. දැන් අපි ඒ රූපය මොකද්ද මොන වගේද කියලා හොයන්න. ඒ අපි හොයන තැනම රූපය කියලා දෙයක් පිළි අරගෙන ඒක හොයන. වෙයි මේ සෙවි එහෙම හොයනකොට රූපය ගැන විස්තරයක් හැදෙනවා. ඕක හැදිලා තියෙන්නේ මෙහෙමයි, ඕක කැඩිලා විදිලා යනවා මොනවා හරි මේ විස්තර ටිකක් හම්බ වෙනවා. අන්න ඒක ලැබීම, ඊතර වීමක් නෙමෙයි. මට මොනවා හරි ලැබිලා. දැන් හරියට හොයන්න කියන්නේ මේ මොකද්ද කියලා නෙමෙයි, මෙසේ. මෙසේ රූපයයි. මෙසේ කියන එක තමයි ඉති, ඉති රූපං කියන්නේ. මේ රූපයයි කියලා නෙමෙයි, මෙසේ රූපයයි. ඒක මං අර අදහස තේරුම් ගන්න තමයි අර වතුරේ බල්ලගේ උපමාව ගන්න. බල්ලෙක් වතුරට ඇවිලා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවනේ. දැන් එයා වතුරේ ඉන්න බල්ලා ගැන හොයන්න ගියාට මේ මොකද්ද මොකෙක්ද කියලා බල්ලා ගැන විස්තරයක් එයි. ඒ විස්තරයක් එන්න එන්න එයා මුලාවෙන් මිදෙනවද? මුලා වෙලාම, මුලා වෙලාම. එතන බැලුවොත් මේ බල්ලා ලැබෙන්නේ කොහොමද, නැත්නම් මේ රූපේ ලැබෙන්නේ කොහොමද? මෙසේ රූපයයි. මෙසේ රූපයයි කියනකොට රූපය ගැන විස්තරයක් නෙමෙයි, රූපය සකස් වෙන හැටි ගැනයි හොයන්නේ. අන්න එතකොට පේනවා නේද? දැන් බල්ලෙක් කියන එකක් ගැන හෙව්වට වැඩක් නැහැ නේ. ඇයි වතුරයක් දන්නවා? ඔය ඉපදිලාම නැති, ඇතගෙනම නැති සිද්ධියක් ගැන හොයන්න ගියාට වැඩක් නැහැ නේ. හොයන්න හොයන්න ඒ මෝඩකමම නේ දෙන්නේ. හැබැයි මේ මේක වෙන්නේ මෙහෙමයි කියලා දැන ගැනීම ඥානයට අහු වෙන දෙයක්. ඕක වෙන්නේ මෙහෙමයි, මෙසේ රූපයයි. මේකට පාලි වචනේ තමයි ඉති රූපං. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ. ඒ රූපය සමුදය මෙහෙම, රූපය සමුදය, ඒ රූපයෙහි සමුදය. අර කයෙහි කායනුපස්සනාවයි කියන්නේ කයෙහි ආයේ කායපස්ස. අර ආයේහි ඒ සිදුවීම මොකද්ද, කොහොමද ඒ හටගත්තේ, කොහොමද ලැබෙන්නේ, කොහොමද කාය කියලා ස්වභාවයක් දැන ගැනීම වෙන්නේ කොහොමද? මෙසේ. ඒක කය මොකද්ද කියන එක නෙමෙයි. මෙසේ කයයි. මෙසේ රූපයයි. මේ මෙසේ කියන එකට පාලි වචනේ ඉති. මෙසේ කියනකොට පිට මේ රූපය ගැන විස්තරයක් එන්න විදිහක් නැහැ. මෙසේ කියලා කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියලා කියන්න පුළුවන්. අන්න මෝඩකම තියනකන් හදලා කියලා වගේ අන්න එහෙම සිද්ධියක් තියෙනවා. මෝඩකම තියනකන් අහම ලැබෙනවා, අහම පේනවා, මම හම්බ වෙනවා. දැන් ඔය ස්කන්ධ ධාතු ආයතන වල තේරුමක් ලැබෙනකන් ඉතින් ඒ කියන්න වෙන්නේ මෝඩකම තියනකන් අහම ලැබෙනවා කියලා. හරි, මෝඩකම තියනකන් රූපය මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන්. මෝඩකම තියනකන් වේදනාව ගැන වේදනාව මේකයි කියලා විස්තර කරන්න පුළුවන්. ඔක සැපක් නේ, දුකක් නේ, මේ මොකද්ද අදුක්ක මාස්කයක් නේ, නැදහත් නේ, මොකද්ද මේ වේදනාව? يعني වේදනාවක් අරගෙන වේදනාවක් දෙයක් කරලා අන්න ඒකේ විස්තර කියනවා. يعني අර වතුරේ බල්ලා දෙයක් කරගෙන අපි කියනවා ඌ අහිංසක බල්ලෙක්, ඌට බඩගිනි. අන තමු සැර බල්ලෙක්, මගේ කෑම ටික කයිත් ගන්න. එතකොට අර මෙසේ කියන එක නෙමෙයි, ඒ දෙයක් කරගෙන ඒක ගැන. ඒකට තමයි ඒක ලැග ගැනීමක් කියන්නේ, දෙයක් යමක් කරගෙන. එතන යමක් කරගෙන විස්තරයක් දෙන්න නෙවෙයි මේ දහම තියෙන්නේ. ඊතරවීම පුළු ගන්නන්න, ඊතරවීම මතු කරන්න මනස වඩන ක්‍රමයක්. මනස වඩනවා කියන්නේ අපි හිතන විදිහට හිතන්න නෙමෙයි, ඒවට වෙනස් ආකාරයක්. ඒ වෙනස් ආකාරය තමයි ඊතර වෙන ආකාරය කියන්නේ. මොකද ඉතුරු වෙන්න බෑ, ලැබෙන්න බෑ. ඉතින් එතන මේ රූපයයි කියලා ගන්න එකයි රූපය මෙසේ නැත්නම් මෙසේ රූපයයි කියන එකේ වෙනසක් තියෙනවා කියලා වෙයි.
එතකොට ඒ ඉතිරූපා ඉතිරූපස් සමුදය ඉතිරූපස් සත්ත ගමෝ කියන ඒ දැක්මට තමයි රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. ඒ අනිත්‍ය සංඥාව වඩන්න කියන එක තමයි කියන්නේ. පෙරවන් සරණයි.
තෙරසන් ඩොක්ටර් තෙරසන් සන්නයි බොහොම පැහැදිලි. ඒ වගේම දැන් අපි අර කායනුපස්සනාව වඩන තැන් වලදත් එතනක් හුඟක් වෙලාවට අපිට වරදින තැන තමයි අර මේ කායේ කායනුපස්සී විහෙරති කියලා තැනදිත් එතනත් අර කයෙහි කය අනුව බලනවා කිව්වහමත් එතන අර තියෙන කයක් ගැනද නැත්නම් මේ කය ඇති වෙන හැටිද ඒකත් පොඩ්ඩක් අපි පැහැදිලි කරගත්ත හොඳයි. හුඟක් තැන් වලද අර අපි මේ වචනවලම ගැලිලා ඒ වචනේ අර්ථයෙන් තියාගෙන අපිට අර ඔබතුමා කලින් පැහැදිලි කළා වගේ අපිට අර පාලි භාෂාවෙන් දේශනා කරපු ධර්මයක් සිංහලට පරිවර්තනය කරගෙන සිංහලෙන් අපි මොකද්ද ඒකේ තියෙන තේරුම කියන එක තමයි අපි තුල හැම වෙලාවෙම අර පුරුද්දට ඇති වෙන්නේ. එතකොට ඒ පුරුද්ද නැති කිරීම සඳහා අපිට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා මේ වගේ තැන්වලදී කියන එකයි මට හිතන්නේ. ඒකත් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තිරුවන් සරණයි.
පුරුද්ද කියන්නේ අපි හොයන විදිහ. අපි හොයන ආකාරය වෙනස් වෙන්න තිබෙනවා. ඒකට තමයි කියන්නේ අර අපි දකින කෝණය, අපි බලන කෝණය වෙනස් වෙන්න තියෙනවා කියන්නේ අන්නේ. අපි සාමාන්‍යයෙන් හිතන විදිහට විමසුවට මේ දහම අහුවෙන්නේ නැහැ. අපි ඉගෙනගෙන තියෙන ක්‍රමයට බැලුවට මේ බුදු කෙනෙක්ගේ දහම අහුවෙන්නේ නැහැ. ඒ ක්‍රමේ වෙනස් වෙනවා. අපි හොයන ආකාරය වෙනස් වෙනවා. ඒකට ඒ වෙනස් වීම නිකන් වෙන්නේ නැහැ. දහම ඇහෙනවා. බුදු කෙනෙක් පෙන්වන දහම ඇහෙනවා. බුදු කෙනෙක් පෙන්වන ධර්ම කියන්නේ ඔය වචන කොට නම් නෙවෙයි. ඔන මම පංච උපාදානස්කන්ධය ගැන දන්නවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය. ඕක බුදු කෙනෙක් පෙන්වන ධර්ම නෙමෙයි. ඕක වචන කොට. භාෂා. ඒකට බුදු කෙනෙක් පෙන්වන ධර්ම ඇහෙනවා කියන්නේ ඕක ඇහෙනකොට ඊතර වෙන. ඊතර වීම මතු වෙන්න ඕන. අපි හිතන ආකාරය වෙනස් වෙන්න ඕන. උඩු යටි කුරු වෙනවා. ඒ කියන්නේ මම එහෙනකොට යටි කුරු කරපු දෙයක් උඩු කරගලා වගේ කියන ඒ අවබෝධි. දහම එහෙනකොට සම්පූර්ණයෙන් මේ දකින ආකාරයේ වෙනසක් වෙනවා. ඒකයි ඒක කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඇහෙන්න ඕන. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් එනකොට ඒ වෙනස වෙන්න ඕන. ඒ දහම ඇසීම උනේ නැත්නම් මේ ශාසනය කියලා කියන්න බෑ. අපි කොච්චර සිල් රැක්කත් කොච්චර භාවනා කළත් අර බුද්ධ ශාසනයට එන්නේ නැහැ. ඔය කියන දහම ඇහුන් නැත්නම් කියන්නේ අපි හිතන ආකාරය බලන ආකාරය වෙනස් වුන් නැත්නම් රන්නේ තීර්ථක කරපු ටිකම කර ඉන්නවා. ඒ දහමක් ඇහෙන්න අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. මේ විදිහට කරගෙන ගියහම නම් අපි ලෝභ දේශ තුනී වෙලා යනවා. ඕක කරනවා අන්නේ ශාසනය. ඒතර බුදුහාමුදුරෝ සිංහනාදයක් කරනවා මේ ශාසනයේ විතරයි පළවෙනි ශ්‍රමණය, දෙවෙනි ශ්‍රමණය, තුන්වෙනි ශ්‍රමණය, හතරවෙනි ශ්‍රමණය. අන්නේ ශාසනවල නැහැ. දැන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මේ ශාසනේ විතර මේ ශාසනේ භික්ෂුව ඉද භික්කවේ භික්ඛු. ඒකට යාට විතරයි ඊතර වෙන ආකාරයක සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. ඉද භික්කවේ භික්ඛු මේ ශාසනේ භික්ෂුව සතර සතිපට්ඨානෙ වඩන්නේ මෙහෙම. යාට තමයි කාය කායනුපස්සී විහෙරති වෙන්න පුළුවන් ඊතර වෙන විදිහ. කයෙහි කයානුව දකින්න පුළුවන් කයෙන් ඊතර වෙන විදිහ. වේදනාවෙහි වේදනාව වේදනාසු වේදනානුපස්සී විහෙරති වෙන්න පුළුවන්. ඒ දහම ඇහිලා දැක්ක කෙනාට විතරයි. සුතවා අරිය ශාවකෝ
අසෘත කෙනාට ඇහිලා නැති කෙනාට බෑ. මොනව ඇහිලා නැතිද? මේ බුදු කෙනෙක් පෙන්නන අදහස, පෙර වෙන අදහස දැනුණොත් කියන්නේ නිකන් ඇහුණාට බෑ. ඇහෙන දේ දකින්නක් තියෙනවා. ඥානකෝ පස්සක ඒ එයාට විතරයි මේ ශාසනය කියලා කියන්නේ. ඒක මේ ශාසනයක විතරයි සතර සතිපට්ඨානේ ඉතර වෙන දහමක්. ඥාන ශාසනවල සතර සතිපට්ඨානේ කෙලස් තුනීකරණ එක. හිත එකඟ කරන එක. ඒකට වෙලා ඕන තරම් ඉන්න පුළුවන්. එක් කරපු අය ඒ කාලේ හිටියා ඕන තරම්. එතකොට මේ ශාසනයේ කියනකොට මේ ශාසනය කියන්නේ බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් වෙන්නන්නේ මොකක්ද? මේ ඉතර වෙන අදහස තමන් දකින හිතන ආකාරය නෙවෙයි. වඩා වෙනස් පැත්තක්. ඒ වගේ තව ටිකක් විමසන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોක්ටර්. බොහොම පැහැදිලි ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන ගොඩක් තින්. ඇත්තම මේවා ගැන ඔබතුමා කලින් තියෙන සාකච්ඡාවලත් මේ මාතෘකාවයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වුණාට අපිට අර ඒ මේ වගේ දෙයක් අපිට අර අලුත් දෙයක් නිසා කොච්චර ඇහුවත් අපි නැවතත් අර පරණ පුරුදු වලට යනවා. ඉතින් ඒක නැවත නැවත අහන එක හොඳයි කියලා හිතුන නිසා මම ඇහුවේ ඒක. මොකද දැන් ඔබතුමා මේ විදිහට පැහැදිලිලා දෙනකොට ඒක මේ වෙලාවේ හොඳට තේරෙනවා මේ කෙනේ කළ යුත්තේ කියලා. නමුත් අපි නැවතත් අපි අර අර ඔබතුමා සඳහන් කළේ අපි පුරුද්ද නැවතත් අපි අර පරි පුරුදු වලටම යනවා. ඒ නිසා මේ වගේ කරුණු නැවත නැවත අහන එක මට නම් ගොඩක් ප්‍රයෝජනවත්. බොහොම පින් තෙරුවන් සරණයි.
සර් තෙරුවන් සරණයි. සර් මේ ඇස ඇතිකල්දී, රූප ඇතිකල්දී, චක්කු විඥානේ ඇතිකල්දී පස්සය කියන මේ පැනවීමක් සිද්ධ වෙනවා, සිද්ධ වෙනවා කියලා කියනවා. ඒක අනිත් පැත්තට නොයෙදෙන කල්දී, ඒවා නොයෙදෙන කල්දී එහෙම පැනවීමක් කොහොමටවත් වෙන්නේ නැහැ කියලා. සර් එතකොට එතෙන්දී මේ අර මුලින් කියන්නේ මේ චක්කුස්මින් සති, රූපේ සති කියලා, ඒ කියනකොට මේ අපි සාමාන්‍ය ජීවිතේ මේ යමක් දිහා බලලා මේ බලලා යමක් අපි දකින එකයි, ඊට පස්සේ අර අසති කියන එකට එනකොට සර් දැන් අපි නෙමෙයි ඒක, මේ ඒක දැන් රහතන් වහන්සේගේ தත්ත්වය වගේද සර්? දැන් අර මේ එහෙමද සර්? ඒ කියන්නේ දැන් අපිට අපි දකින් අපි ඇහැ තියෙනවා, රූප තියෙනවා, චක්කු විඥානේ තියෙනවා කියලා, එතකොට සර් අපි සංකල්ප පහළ කරගන්න නිසාද අපිට ඒක දිගටම ගිහිල්ලා ඉවර වෙලා මේ අර මේ සමුදාජාරන්ති වෙන්නේ දිගටම යන්නේ අර අනිත්තනට අපිට මේ හිතලා එන්න කල්පනා කරලා එන්න බැහැ කියන එක මට අන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි.
ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥානය ඇති කල්හි, අපි අහලා තියෙන අර තින්නම් සංගති පස්සෝ, මේ තුනේ එක්ව යෑම. ඒකට පස්සේ කියනවා. පස්සේ කියලා දැන් තියෙනවා නම් රූපෙත් තියෙනවා නම් චක්කු විඥානෙත් තියෙනවා නම් පස්සේ කියලා පඤ්ඤාත්තිය පනව ගන්නවාය කියන සිද්ධිය විද්‍යමානයි. පස්සේ කියලා පඤ්ඤාත්තියක් පනව ගන්නවාය කියන සිද්ධිය විද්‍යමාන දකින්න පුළුවන්. අත්ත පඤ්ඤාත්තිය පඤ්ඤාතිස්සතිති ආනමේතං විජ්ජති. මෙන්න මේ ආනමේතං මේ සිද්ධිය විජ්ජති විද්‍යමාන. චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති, පස්ස පඤ්ඤාත්තිය පඤ්ඤාපස්සතිති ආනමේතං විජ්ජති. සති කල්හි, රූපේති කල්හි, චක්කු විඥානේ ඇති කල්හි, අස්ස පඤ්ඤාත්තියක් පනවනවාය කියන සිද්ධිය විද්‍යමානයි ආනමේතං විද්ධි. ඔව්, ඒකේ ඊළඟට කියනවා ඇස යෙදෙන්නේ නැත්නම් අසති. චක්කුස්මින් අසති, රූපේ අසති, රූපේ යෙදෙන්නේ නැහැ අසති. සතියේ අනිත් පැත්ත අසති. චක්කු විඥානේ අසති. මේ තුන අසති. නම් දැන් මොකද වෙන්නේ? පස්ස පඤ්ඤාත්තිය පනවනවාය කියන එක නේතන්තාණං විජ්ජති. විද්‍යමාන නැහැ. නේතන්තාණං විජ්ජති. ඉස්සලගේ තාන මේතන් විච්චති. දැන් කියනවා නේතන් තානං විච්චති. අසනත්තන් රූපනත්තන් චක්කු විඥානත්තන් පස්ස පඤ්ඤාත්‍ය අපනවනවා කියන සිද්ධිය නේතන් තානං විච්චති. දකින්න බෑ විද්‍යමාන නැහැ. දැන් ඒ ඇස නැත්තං කියනකොට රූප නැත්තං කියනකොට අපිට හිතනවා මේ දකින්න තියෙන රූප නැත්තං ඔය ප්‍රශ්නේ නැහැ. බලන්න කෝපයක් නැත්තං කෝපය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන වෙන්නේ නැහැ. කෝපේ දකින්න ඇහැක් නැත්තං ඒ ප්‍රශ්නයක් වෙන වෙන්නේ නැහැ. කෝපේ දැනගන්න විඥානය නැත්තම් නැත්නම් ඇස ගැන දැනගන්න විඥානේ නැත්තම් ඒ පස්සයක් වෙන වෙන විදිහක් නැහැ. ඒක නැත්තම් කියනකොට ඔන්න දැන් අපිට මේ සෙවුඩ කෝපයක් තියෙනවා. ඕක තියෙනවා මේ ඇහෙන් ඒ දිහා බලනවා. අන්න එතකොට තමයි විඥානේ පහළ වෙලා පස්සය ඇති වෙන්නේ. මේසේ උඩ කෝප්පයක් තිබුණ නැත්නම් අපි මේසේ උඩ දිහා බලනකොට කෝප්පය නැහැ. කෝප්පය නැත්නම් ඒකට අදාළ විඥානය පහළ වෙන්නේ නැහැ. පස්සේ පහළ වෙන්නේ නැහැ කියලා සාමාන්‍යයෙන් හිතන මට්ටමේදී හිතෙනවා. දැන් බලන්න කෝප්පේ හොයන්න ඇවිල්ලා දැන් මේසේ උඩ බලනකොට කෝපේ නැහැ මොකුත් නැහැ. දැන් කෝපේ නැහැ කියලා එහෙම නැත්තම් මොකුත් නැහැ කියලා දැනගත්තද නැද?
දැනගත්තා.
දැනගත්තානේ. ඒ දැන ගැනීම ආපහු රූපයක් ගැන අදහසක් නේද?
ඔව්.
අන්න ඒ බව කියනකොට නැති කල්හි කියන්න බෑ. ආපහු ඇති කල්හි. එතකොට අපි කෝපේ නැති කල්හි රූපේ නැති කල්හි කියන්නේ ඔන්න ඕක නෙවෙයි. ඔය ලෝකයාට නැති කල්හි කියන්නේ. ඊතර වෙන දර්ශනේ නෙවෙයි. එතකොට මේ නැති කල්හි කියනකොට ඒ කියන්නේ රූපයට අහු වෙලා එතකොට අසති නෙමෙයි අය. රූපේ අසති කියන කතාව නෙමෙයි. රූපයක් නැහැ කියලා කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ආයේ සති. කෝපය කියන අදහස තියෙනකන් තමයි මේසේ උඩ කෝපයක් නැහැ කියලා දැනගන්න පුළුවන්. එතකොට අසති නෙමෙයි. එතකොට ආපහු සති. ඒ ලෝකයා හිතන විදිහට දැන් ඔන්න නැහැ. කෝපේ නැති වුණා නම් අපිට කෙලස් නැහෙනේ කියන එන අර කෝපයක් ලැබෙන එක නැවතීම නෙවෙයි. කෝප ටික ඔක්කොම කඩලා බිඳලා දැම්මහම එතකොට ඒ දුක නැහෙනේ එහෙනම්. එහෙම ලෝකේ කඩලා බිඳලා නැති කරලා දකින විමුක්තියක් නෙවෙයි. අර කෝපෙන් නිදහස් වෙනවා කෝපයක් නැත්තම් නේද? දැන් ගෙදර එක බඩු තිබුණත් නේ ඕවා හොරකම් කරයි කියලා තණ්හාව ආරක්ෂා කරන්න වෙන්නේ. අපි දැන් ඔක්කොම ටික අතහැරලා ආරණ එකට ගියොත් මගේ කියලා මොකක්වත් නැහැ. දැන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ නේ. එතකොට දුකේ අඩුවක් තියෙනවා. මහා විශාල ගයක් තියාගෙන බඩු බණ්ඩ පුරෝගෙන ඉන්නකොට තියෙන දුක නැහැ. අර වගේ නිකන් හිස් කාමරයකට ඇඳක් කොටුවක් විතරයි තියෙන්නේ තමයි අවශ්‍යම දෙයක්. ඒකට ඕක හොරකම් කරන්න කවුරුත් එන්නේ
නැහැ
නේ. දැන් ඉතින් දොරවල් ලොක් කරගෙන වහගෙන මේ යතුරු දැම්මද ජනේ දෙවටද අරවා මේවා හොයවා ඉන්න අවශ්‍යතාවයක්
නැහැ.
ඒක පළේ කුටියක් දැක්කයි තැනක ඒකේ තියෙන්නේ ගලක් උඩ අදලා තියෙන්නේ මේ බී වලින් බිත්ති තුනක් විතරයි ඒකේ තියෙන්නේ. ළඟට මැස්සක් ගහලා තියෙනවා.
හ්ම්.
විතරව ඕපට්. මැස්ස උඩ තමයි හාමුදුරුවෝ
ඉන්නේ.
එතකොට වහන්නවත් අරින්නවත් දොරක් කියලා දොරක් නෙමෙයි බිත්තියම නෑ. ඔව්. අර ඒ හරිය අලියන හින්දා තමයි ඒක ගලක් උඩ තියෙන්නේ. පොඩි ආරක්ෂාවකට මේ එලේනි මිනිස්සු කවුරුත් ඇත්තෙක් නෑ. ඉතින් මේ එතකොට බිත්ති තුන. දැන් මොනවද ආරක්ෂා කරන්න
තියෙන්නේ?
අපිට එහෙම තැනක ඉන්න තිබුණොත් අපිට රකින්න මොකවත් තියෙනවද?
නෑ.
දැන් පොඩ්ඩක් එළියට ගියොත් අර දොර වැහුවද මේක වැහුවද මේක ලොක් කළාද අර මේවා හිත හිතා නේද යන්න
තියෙන්නේ. එහෙමයි.
අතුක දැම්මද දන්නේ නැහැ. සමහරවිට ආපහු වෙයිද බලන්න ඕන දොර ලොක් කළාද දන්නේ නැහැ. මේ ඒක කරදරයක් වෙහසක් නේද?
එහෙමයි.
දැන් අපිට හිතෙනවා එතන කොච්චර සැහැල්ලුවක් සතුටක් තියනවද අර වගේ ජීවත් වෙන්න පුළුවන්. මොකුත් හොයන්න නැහැ. ඇයි? නැති වෙන්න දෙයක් නැහැ. ඔව්. හැබැයි දැන් ඔය දේ අපිට මොකක් හරි විදිහකට හිත දියුණු කරලා මොකක්වත් මගේ නෙවෙයි කියන තැනට ආවොත් ඔය තත්ත්වෙට එනවනේ. මට ආරක්ෂා කරන්න දෙයක් නැහැ. හරි. දැන් අපිට හිතෙනවා එහෙම වෙනකොට ඔන්න නිදහස. නිදහස තියෙනවා. ඒකට කියනවා විමුක්තිය කියලා. ඒක තමයි ලෝකයා දකින විමුක්තිය නිදහස. දුකෙන් මිදීම. කිසියම් දෙයක් ලැබෙන්නේ නැත්නම් අන්න ඒක තමයි නිවන. මොක්ෂය. හරි. එවනෝය ඒ කිසිවක්ම නැති තත්ත්වෙට හිත දියුණු කරන්න පුළුවන් මේ සමාධියක.
සමාධිය.
ඔව්. ඒකට මුලින්ම වෙන්නේ ඔය අනිත් ඇහ කන නාසය දිවකය ඒවට එන අරමුණු ටිකෙන් ටිකයි ඉඳලා හිත විතරයි. ඒකට කිසිවක් නැහැ.
ඒකට
ඒ ඉස්භාවය කියන ශරීරය කියලා දෙකුත් දැනෙන්නේ නැති. කිසිවක්ම නැති බවට අපි හිස් භවනේ කියන්නේ. හිස් භාවයේ අත් විඳින්න පුළුවන්. හිස් භාවයට කියන්නේ ආකාශය.
දැන්
ව්‍යාපෝ තේජෝ වායෝ කියනකොට මොනව හරි කියනවනේ. ඒව නොදැන බවට කියන්නේ මොකද්ද? ආකාශය.
ආකාශය.
මොකද ලැබෙන්නේ කියන්නේ ආකාශයේ හිස් භව. ආකාසා නංචායතන. කියන හිස් බව අද්දක දැක ඉන්න පුළුවන් වෙන මොකොත් නැහැ. ඉතින් රකින්න දෙයක් නැහැ නේ. හිස් බවේ ඉන්න මේ හරි සැහැල්ලුව සතුටක් ආකාශය. ඊළඟට තව හිතන කෙනෙක් දකිනවා මේ හිස් බව වුණේ හිස් බව දැනගත්තේ හිතෙන් නේද? විඥාණය නේද හිස් බව දැනගෙන
තියෙන්නේ.
හිස් බවටත් වඩා මේ විඥාණය විඥාණයනේ අනිත් ඔක්කොම පෙන්වෙත් විඥාණයෙන් ඒව නැහැ කියලා හිස් බව පෙන්වෙත් විඥාණය. හිස් බවට වඩා උතුම් විඥාණය කියන තැන දකින්න ඕන. ඒක විඥාණය තමයි හැමතැනම. මොනවා හරි දැනගත්තම විඥාණය. අනේ විඥානං චායතනය පැත්තට යනවා. අපි දැනගන්න ඔක්කොම හිතෙන් හදන්නේ කියලා.
හිතේ
නිර්මාණයක් විඥාණය. එනමකුත් නැහැ. විඥානේ විතරයි. අනේ ඒකෙන් යනවා විඥානං චායතන. තව ටිකක් ඕක බලන කෙනා මේ විඥානේ කියන්නේ මොකක් හරි හදුවන්නේ විඥානය කියලා. එහෙම එකකුත් නැහැ. විඥානය කියලා දෙයක්වත් නැහැ නේ. හිත කියලා දෙයක්වත් නැහැ. කියලා නැති කිංචි නැති කිංචි කිසිවක් නැහැ. කිසිවක්ම නැහැ. විඥානය කියලාවත් දෙයක් නැහැ. අනිත් එක ඔක්කොම නැති කරලානේ දැන්.
විඥානය
ඉතරනේ. එහෙම දෙයක්වත් නැහැ. කිසිවක් නැහැ. කිසිවක් නැති. කිසිවක් නැති භාවයට යනවා. ඒක කියනවා අකින්තන්.
අන්න ඒ වගේ වැඩක් තමයි අපි අර gedara තියෙන ඒවා අත්හැරලා මොකුත් නැති තැනකට ගිහිල්ලා ඉන්න එක වගේ. හරි. ඒකේ භෞතික වශයෙන් යම් කිසි මිදීමක් තියෙනවා. තව ටිකක් හිත දියුණු කරලා ඔය භාවනා දියුණු කරාම හිතට එන ඒවායිනුත් මිදෙන්න පුළුවන්. ඒක කිසිවක් නැත මට්ටමට හරිම ගැඹුරුයි. සංකල්පනාත් බැරි මට්ටමක් නෑ. ශරීරය කියලා දෙයක්වත් නෑ. හිත කියලා දෙයක්වත් නෑ. කිසිවක්ම නෑ. කිසිවක් නැත නැතිකින්. ඒක ලොකු මිදීමක් නේ, විමුක්තියක් නේ, නිදහස් වීමක් නේ.
ඔව්.
ඒ මට්ටමට හිත දියුණු කරපු අයත් හිටියා. ඔකට ඒකක් නෙමෙයි මේ බුදු කෙනෙක් වෙන්නා. මේ අසති කියන්නේ අර තිබුණ ඒවා නැති කතාව නෙවෙයි. තිබුණ ඒවා කිසිවක්ම නොයදෙන මට්ටම නෙවෙයි. අපිට අසති කියලා හිතෙන්නේ ඇහැ යෙදෙන්නේ නැත්නම් අර කෝප්පේ නැහැ. මං මේසෙ උඩ කෝප්පේ නැති වෙලා ගෙදර කෝප්පයක් ඇත්තෙම නැත්නම් කෝප්පෙකට තණ්හාවක් ඇති වෙයි.
නැහැ.
අපිට ආරක්ෂා කරන්න කෝප්පයක් කියලා එකක්
නැහැ.
හරි. ඔතන ඒකේ මිදුණනේ.
නේද?
කෝප්පේ ගැන සිතුවිල්ලක්වත් එන්නේ නැත්තම් මිදුණනේ. ඒ විමුක්තිය. ඒ විමුක්තිය අර කෝප්පෙට සාපේක්ෂයි නේද? කෝප්පෙ තිබුණත් මේ දුක තියෙනවා. කෝප්පෙ නැත්තම් මේ දුක
නැහැ. ඔව්.
නේ ඒ ඒකෙන් මිදුණා. ඒකෙන් මිදුණා කියන්නේ නිවන නෙවෙයි. ඇසෙන් මිදුණා කියන්නේ නිවන නෙවෙයි. ඇස කොපේන රූපෙන් මිදුණා කියන්නේ නිවන නෙවෙයි. ඒකට පේනවාද අර භාවනා කරලා අපිට යන්න පුළුවන් ඒවයින් මිදීම විතරයි. ඒකත් తాවකාලිකව ඒ භාවනාව ඉදදී ඒවයින් මිදෙලා ආපහු එළියට ආවම අර ටික එහෙමම එනවා. ඇහැට පේනවනේ. අනට ඇහෙනවනේ. නේද? එතකොට ඒක අසති කියන්නේ නිරෝධය කියන්නේ එහෙම එකක් නෙවෙයි.
හරි.
එතකොට අන්නේ අසති මට්ටම නම් පිහිටන්නේම නැහැ.
පිහිටන්නේ නැහැ.
ඔව්. ඇහැක් ගැන කතාවක් අදාළම නැහැ. රූපයක් ගැන කතාවක් අදාළම නැහැ. හරි. කලින් තිබුණා දැන් නෑ. හරි. මොකක් හරි ඒකේ විග්‍රහයක් කරන්න බෑ. හැබැයි අපි ජීවත් වෙන්නේ එතනද? නැහැ නේ. රූප පේනවා, සද්ද ඇහෙනවා. ඕකනේ ජීවත්
වෙන්නේ.
දැන් අසති කියන කතාව ඇහෙනකොට එන්න මේක නැහැ නෙමෙයි මේක ඉපදෙනවා අපට උපදිනවා. එතකොට අර දහම ඇහිලා දැකිලා නම් ඒ උපදිනවා කියන එක අර වතුරේ බල්ලෙක් උපදිනවා වගේ ඥානයක් එනවනේ. විය නොහැක්කක් වෙනවා. විය නොහැක්කක් වෙනවා. කෝපයක් හම්බ වෙනවා කියන එක විය නොහැක්කක්. ඒ වුණාට අපිට ලැබෙනවා. ඒ ඥානයට තමයි විය නොහැක්කක් කියලා
තේන්නේ.
එතකොට අර කෝපේ නැති කිරීමකට යනවද?
නෑ.
නෑ. විය නොහැක්කක් කියන්නේ අර වතුරේ බල්ලා කියන එක විය නොහැක්කක් නේ. අපේ මට්ටමට ඒ ප්‍රමාව පැහැදිලිද? විය නොහැක්කක්. දැන් අපි වතුරේ බල්ලාගෙන් මිදෙන්න කියලා උත්සාහයක්
තියෙනවා.
වතුරේ බල්ලාගෙන් මිදෙන්න නෙමෙයි. ඒ සකස් වීම යෙදෙන්නේ නොදන්නාකම. එහෙනම් දන්නාකම ඇති කර ගැනීමක් නේද අතන
යෙදෙන්නේ.
ඒ දන්නාකම එනකොට බල්ලාගෙන් මිදෙනවා කියලා කතාවක් නෙමෙයි. තේරෙනවද අසති කියනකොට?
එතකොට සර් බල්ලෙක් ගැන මොකුත් නැහැ. බල්ලෙක් කියලා අදහස් මොකුත් නැහැ.
අදහස නැති වෙන්න විදිහක් නැහැනේ මෝඩකම නැත්තම්.
එහෙමයි.
ඒකට අපි අපි මෝඩකම දුරු කිරීම විතරයි කරන්නේ. බල්ලායින් කිරීම නෙවෙයි.
නෙමෙයි.
කියන්නේ කෝපේ අයින් කිරීම කෝපෙන් මිදීම නෙමෙයි. මෙසේ කෝපයයි කියලා දකින්න. ඉති රූපක්.
ඔව්.
මෙසේ කෝපයයි කියලා දකින්න නම් නුවණක්.
හ්ම්.
ඕපේ නැති කරන්න ඉතර නුවණක් ඕනේ. ඒකට වීරියක්
ඕනේ.
ඒ ඥානයක් නැති වීරියකින් උපේකංග කරලා එකඟ කරලා ඕවා ලැබෙන්නේ නැති ගානකට යන්න. ඒ ලැබෙන ඇති එකයි අර අසති කියන නිරෝධේ ඥානය කියන එක එහෙම නෙමෙයි. නිරෝධේ ඥානය එන්න දහම ඇහිලා දකින්නවා.
එහෙම.
බුදු කෙනෙක් මතු කරන දහම ඇහිලා දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුල පේනවා හට ගැනීමම මඤ්ඤණාවක්. අන්න ප්‍රපංචයක්. ඒ ප්‍රපංචේ සමුදාචරං කිවීම තමයි තියෙන්නේ.
අසති කියන එකට අපිට අසති කියන එක ගැන අපි දැන් ඔය දැන් තේරුම් කළාන් තියෙනසක් ඉස්සෙල්ලා ඉඳන් මේක හිතනකොට දැන් අසති කියන එක අපි කොච්චර හිතුවත් අපිට අසති වෙන්න බෑ නේද සේ කියන්නේ
අපි අපිට දැනගන්න පුළුවන් එකක් නෙමෙයි දැන් අසති කියන එක දන්නවා කියලා හිතුවට ඒ දන්නවා කියලා හිතන්නේ හිතීම විමුක්තිය අසති බව නෙමෙයි ඉස්සෙල්ලා තිබුණේ ඒවා නැහැ කියන එකටනේ අපි අසති කියන්නේ.
එහෙමයි.
දැන් මේක නැහැ කියන අදහස අපේ අසතියේ තියෙන. මෙතනේ නැත්තේ. රූපේනේ නැත්තේ. ඒක අසති නෙමෙයි.
අසති නෙමෙයි. දැන් සකස් වීම, දැන් සකස් වීම සිද්ධ වෙන සකස් වීම කියන එක. සකස් වීම කියන එක දැන් බල්ලට වුණත් සකස් වීම කියන එක සිද්ධ වෙන්නේ එකනේ දැන් බල්ල අනිත් වතුර බල්ලව දකින්නේ සකස් වීම සිද්ධ වෙන ඉන්න මෝඩකමට එතකොට දැන් අපිට බල්ලගේ එකට අපි අහුවෙන්නේ නැහැ ඒ වුණාට දැන් සකස් වීම කියන එක අසති කියන්නේ සකස් වීමක් සිද්ධ වෙන්නේ සකස් වීමක් සිද්ධ නොවීමනේ අපිට ඒක කවදාවත් ඒ කියන්නේ අපිට මේව හිතලා එහෙම තේරුම් අරගෙන කල්පනා කරලා එහෙම මේ අසති ඔය දැන් සර්කිය තේරුම් කරන විදිහට එහෙම අසතිය අසති වෙන්න බැහැ නේද අපි තේරුම් අරන්
ඒ අසති අර උපමාවෙන් ගන්න අපි දැන් බල්ලට වතුරේ බල්ලෙක් හැදුනට අපිට බල්ලෙක් හැදෙන්නේ නැහැ කියලා හිතනවනේ
එහෙමයි
ඒකක් නෙමෙයි අසති කියන්නේ ඒක හැඟීම ගන්න ඕන දැන් අපි වතුර දිහා බලලා අලියෙක් ඉන්නවා කියලා නිකන්වත් හිතනවද
නැහැ
අලියෙක් නැහැ කියලාවත් නිකන්වත් හිතනවද
නැහැ
අන්න එතකොට ඒ අසති කතා. දැන් අපිට මෙහෙම දෙයක් නැහැ කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මේව නැති හින්දා අසති නෙවෙයි.
මොකද සේ අයිපාර කියන්නේ මොකද මේ දැන් බල්ලෙක් නැහැ.
බල්ලගේ උපභාව ඔළුවේ තියෙන හින්දා ඔන්න දැන් බල්ලෙක් මෙතෙන්ට ලැබුණා නම් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා කියලා අපි දන්නවනේ.
දන්නවා.
ඊළඟට අපි වතුරට බලලා අපිට බල්ලෙක් උපදින්නේ නැහැ කියන එකත් අපි දන්නවනේ.
ඔව්.
නේද?
දන්නවා.
හිතන්න පුළුවන්. අපිට නිකන්වත් හිතනවද මේ වතුරේ අලියෙක් නැහැ කියලා?
නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ ඒක අදාල් නැහැනේ ඉතින්ට කියන්නේ.
අන්න ඒ අදාල් නැති තැන තමයි මේ අසති කියන්නේ. එහෙම දෙයක්වත් නැහැ කියලා හිතන හැඟීමක්වත් එන්නේ
නැහැ.
අසති. අරක අපි බලන්නේ. මේ බල්ලේ කොතන ඉන්න බෑ කියන එක ඒ කියන්නේ දන්නවා වුණාට ඒක හිතලා බලලා ඒක ගැන මොකද්ද කතාවක් කියනවනේ. මේ නිසා මේ
බල්ලේ කියලා අපි කියන්නේ සර් බල්ල රැවටිලා ඉතින් අපි කීයටවත් එතන රැවටෙන්නේ නැහනේ ඒක අසති නෙමෙයි නේද
ඒක අසති නෙවෙයි එතකොට අපිට මේ රැවටෙන්නේ නැත්තේ මෙහෙමයි කියලා විස්තරයක් අපිට තියෙනවා අපි රැවටෙන්නේ නැහැ වතුරේ වැටෙන ඡායාවක් මේයි මේකයි විස්තරයක් තියෙනවා ඒ විග්‍රහය නම් අසති නෙවෙයි අපි රැවටෙන්නේ නැති හැටි දැනගෙන
අසති කියනකොට රැවටෙන්නේ නැති හැටි ගැන හිතන්න අවශ්‍යතාවයක් තියෙනවා.
නෑ. ලෝකේ එකක් නෙමෙයි නේද? දැන් අපි වතුර ඡායාව ප්‍රතිබිම්බ එව්ව හිතලානේ අපි අර ඒක අපි අපි රැවටෙන්නේ නැහැ කියන්නේ.
ඒවා දන්න හින්දානේ අපි බල්ලෙක් නැහැ කියලා දන්න හින්දානේ නැහැ කියන්නේ.
ඔව් එහෙම.
හින්දානේ අර බල්ලා රැවටිලා කියලා
කියන්නේ.
ඒ දන්න පිට අදාළත්
නැති
කියන්නේ. ඔව්.
ප්‍රවි මහත්මයා මේ නැති කල්ලි මේ නොවේ කියන ඒ විග්‍රහයට බැස ගැනීමත් ඒ විග්‍රහයත් ඒ අර්ථයෙන් අසති කියන ගැනීමත් විග්‍රහයකට බැස ගැනීමක් වෙන්න පුළුවන්.
ඔව් වෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ මේක. මේ නැති කල්ලි මේ නොවේ කියන එක අපිට දෙයක් වෙලා. ඒ දෙයක් වෙන්නේ ඇයි? මේ ඇති කල්ලි මේ වේ කියන දැක්ම හරියට දැක්කේ නැහැ. ඒ කියන්නේ සමුදේ ඥානන් නෙමෙයි අපිට තියෙන්නේ. මේ හේතුව හින්දා හට ගන්නවා කියන ලෝකෙට අයිති දැක්. මේ හේතුව තියෙද්දි මේ ඵලය කියනකොට දැන් හේතුව කියලා එකක් හම්බ වෙලාද නැද්ද?
හම්බ වෙලා.
ඵලය කියලා එකකුත් ලැබිලා නැහැ. ඊළඟට අපි කියනවා මේ හේතුව හින්දානේ ඵලය. ඔය හේතුව නැත්තම් ඵලය යෙදෙන්නේ නැහැ. දැන් අපි හේතුවයි ඵලයයි ගැන කතා කළාද නැද්ද?
කතා කරලා.
කතා කළා. ඉතින් කතා කරනවා කියන්නේ නිට්ටය වෙලාද අනිත්‍යද?
නිට්ටය කරගෙන.
නිට්ටයයි. නිට්ටය සංඥාවනේ.
එහෙමයි.
එතකොට ඒ නියම බුදු කෙනෙක් වෙන්නන අනිත්‍ය සංඥාව යෙදුනේ නැහැ. මේ අනිත්‍ය සංඥාව ඇස නිට්ටයද අනිත්‍යද කියනකොට අනිත්‍ය කියන වචනේ දෙන්නේ ඇස කියන අදහසක්ම යෙදෙන්න නෑ. ඊයර ඉස්සෙල්ලා අර තිබුණ ඇස ඕක යෙදෙන්නේ නෑනේ කියන අදහසින් නැත කිව්වට හරියන්නේ නෑ. තේරුණාද?
එහෙමයි.
අර පහනේ උපමාව ගන්න තෙලුයි තිරෙයි දැල්ලයි නිසා ආලෝකය කියලා. ඒකට දැල්වීමේ සිද්ධියේදී පහන දැල්වීමේ සිද්ධියේදී මුලින්ම අපි දන්නවා හේතුඵල. එළු ඉතිරෙයි දැල්ලයි නිසයි ආලෝකය. හරි.
එහෙමයි.
ඒක ලෝකෙට අයිති දෙයනේ.
ඔව්.
දැන් ඊළඟට අහනවා අපි ওই දැල්වීමේදී කියන එක අමතක කරලා අපි ওই ප්‍රශ්නේ ගන්න. හරිනම් ඒ දැල්වීම කියන සිද්ධියේදී තෙල් නිත්‍යද අනිත්‍යද? තෙල් නිත්‍යද අනිත්‍යද? අනිත් මයික් එක මේ ඔෆ් කරගන්න. තෙල් නිත්‍යද අනිත්‍යද? මයික් මියුට් කරගන්නවද නන්දා මහත්මිය? තෙල් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියනකොට දැන් අපිට හිතෙන්නේ මොකද්ද? දැල්වීමට අදාළ තෙල් ටික දකින්න බෑ. තියෙන තෙල් ටික වෙනස් වෙනවා කතාව නෙවෙයි කියලා දැන් දන්නවා
නේද?
එහෙමයි. තෙල්ලට අදාළ තෙල් ටික, ඒ කියන්නේ තෙල් ටික දකිනවා නම් ඒක දැල්විලාද? නැහැ. අපිට තෙල් ටිකක් පේනවා නම් පහනේ තෙල් ටිකක් තියෙනවා නම් ඒ ටික පත්තු වෙලාද? නැහැ.
නෑ.
තෙල් පේනවා නම් ඒ දැල්ලට අදාළ තෙල් ටික නෙමෙයිනේ පෙනීලා තියෙන්නේ. අර බෝතලයක තියෙන තෙල් දැක්කා වගේ වැඩන්නේ.
ඔව්. ඔව්.
දැන් අහන්නේ දැල්ලට අදාළ තෙල් ටික ගැන. දැල්ල හටගත්තු තෙල් ටික ගැනනේ අහන්නේ.
ඔව්.
දැන් ඒ තෙල් ටික මෙන්න කියලා පෙන්වන්න පුළුවන් ද දැල් වෙන?
නෑ.
ඒ අදහසින් ගන්නකොට දැන් තෙල් ටිකක් ලැබෙන්නේ නැහැ. තෙල් බිඳුවක් එක තෙල් අංශුවක් කියලා ගන්න ඒ දැල්ලට අදාළ ඒ තෙල් ටික මෙන්න කියලා පෙන්නුවොත් ඒක තාම දැල්විලා නැහැනේ.
එහෙමයි.
එහෙනම් දැල්ලට අදාළ තෙල් ටික නෙමෙයි ඒ පෙන්න්නේ. දැන් මේ කතා කරන්නේ දැල්වීම ගැනනේ. ඒකට දැල්වීමට අදාළ තෙල් ටික කො මේ මේ තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. පෙන්නුවොත් දැල්විලා නැහැනේ.
ඒ කතා කරලා තියෙන වෙන දෙයක් ගැනයි.
ඒ කතා කරලා තියෙන වෙන දෙයක්. දැල්ලට අදාළ තෙල් ටිකනේ. පහණේ තියෙන තෙල් ටික. පහණේ තියෙන තෙල් ටික ගැන නෙමෙයිනේ අහන්නේ.
එහෙමයි.
දැල්ලට හේතු වුණ තෙල් ටිකනේ. එතකොට මෙන්න තෙල් කියලා පෙන්වන්න පුළුවන්ද?
නැහැ. නැහැ.
ලැබීමක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට යනවා අර දැන් පහනේ තියෙන තෙල් ටික වගේ තෙල් ටිකක් ලැබෙන්නේ නැහැ දැල්ලට අදාළ තෙල් ටික.
ඔව් හරි.
ඒ නැති නිසා අපි කියනවා තෙල් අනිත්‍යයි. තිරයේ අර දැල්ලට අදාළ තිරේ ඒ වගේමනේ. ඒ ටික පෙන්නන්න බෑ. තිරේ නිත්‍ය ද අනිත්‍ය දහන කොට අනිත්‍ය. දැල්ල නිත්‍ය ද අනිත්‍ය දහන කොටත් ඒකත් එළු විතරේ නිසානේ දැල්ල ඒකත් අනිත්‍යයි. එහෙනම් ඒ නිසා හටගන්න අනිත්‍ය දේවල් නිසා හටගන්න ආලෝකය නිත්‍යද නිත්‍යයි කියලා කීම සුදුසුද කියලා
අහන්නේ.
ඔව්. නෑ. හරි. නිත්‍ය කියන්නේ මෙතන පිහිටෝන එක. මෙන්න කියලා පෙන්වන්න පුළුවන්කම්. ඒකටයි නිත්‍ය කියන්නේ.
එහෙම.
ලැබෙනම. ලැබීමක් වෙන්නේ නෑ.
එහෙමයි.
බෑ ඔය අදහස කියනකොටත් අපි ඔය තෙල් ලැබෙන්නේ නැහැ කියනකොට තෙල් කියලා සටහනක් තියාගෙන ඒ જાතිය ලැබෙන්නේ නැහැ කියලා නේද
හිතන්නේ. ඒක
අන්න එතකොට අසති නෙවේ. අර අර බල්ලා කියන සටහනක් තියාගෙන වතුරේ එහෙම සටහනක් ලැබෙන්නේ නැහැ කිව්වා වගේ වැඩ. ඒක විමුක්තිය මිසක් අසති නෙවේ. ඒ තියෙන එකකින් මිදීම මිසක් අසති කියන කතාව නෙවේ. අසති කියන්නේ මොකද්ද? කතාවක් කියදෙන්නම බෑ. මං කියේ වතුරේ අලියා වගේ
කියලා.
හරි. දැන් බල්ලෙක් ගැන කතාවක් තියෙනවනේ අපිට. ඔතන බල්ලෙක් හටගන්න බෑ. අලියෙක් ගැන කතා කරන්නෙම නෑ.
නෑ.
ඒ අදාළ නෑ. අසති. අසති කියනකොට කිසිම විග්‍රහයක් එන්න විදිහක් නෑ. ආවොත් අසති නෙමෙයි සති.
එහෙමයි.
දැන් මිරිඟු ස්වභාවය කියනකොට කිසිම විදිහකට විග්‍රහයක් ආවොත් ඒක මිරිඟුව නෙමෙයි මොනවා හරි කියනවා. මේ බව වතුර නැති බව කියනකොට විග්‍රහයක් ඇවිල්ලා නේ. වතුර ගැන කතාවක් කොහෙද මිරිඟුවේ? නේද?
එහෙමයි.
මැජික් එකක් මැජික් එක බව දැක්කහම අර කඩුවක් ගිලිනවා දැක්කහම අඩුව ගිලිනව නෑ ඔය කඩුවක් නෙවෙයි කියන එක අපිට හිතෙනවා අසති කියලා. ඒක නෙවෙයි. දෙයි කඩුව කියලා කතාවක් තමයි. අන්න ඒ එන බව යෙදෙන්නේ නැහැ. අඩුව සකස් වෙන බව යෙදෙන්නේ නැහැ. තේරුණා?
එහෙමයි එහෙමයි.
හරියට මැජික් එක දන්න කෙනාට කඩුව සකස් වෙන්න විදිහක් නැහැ. එහෙමයි කාඩ්බෝඩ් කැල්ලක් අර රබර් එකක් හරි. හරි.
එහෙමයි. අර රවි මහත්මයා දැන් එක අපි අත්දකිනවා හිස් බවක්. එතකොට
හිස් බවක් අත්දකිනවා නෙවෙයි.
එහෙමයි.
හිස් බව අත්දකිනවා කියනකොට අපිට හිස් බව දෙයක් වෙනවා.
අන්තයක් වෙලා ඒකනේ. එහෙමයි. ඒතර ඒක වහගන්න කරුණු ටිකක් දාගන්නවා. ආ මේක හිස් උනේ මෙහෙමයි. මෙය මේ නැතිකල්ලි මෙහෙම වෙලා තමයි මේ හිස් වෙලා තියෙන්නේ.
ඔව්. ඒක මේ පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. ඒක ඔයා කතා කරන හේතුඵල. හිස් බව කියන ඇත්ත හිස් බව. ඒ කියන්නේ නිරෝධය කියන එකේ කොහොමද කතාවක් කියදෙන්නේ? කතාවක් කියදෙනවා නම් ඒක ඉස් බව නෙවෙයිනේ.
එහෙමයි.
එතකොට ඔන්න ඔය ඥාණය ඇති වෙනකොට අපිට මොකක්ද ඉන්නේ? මොනවා හරි කතා කළා නම් ඕක මඤ්ඤණාවක් නේද?
නේද ඒක.
අන්න ඒ නුවණ එනවා. ඉස් බව මෙහෙමයි කියලා කතා කරන එක ඉස් බව මඤ්ඤණා කරලා නේද? අන්න ඒ මඤ්ඤණා කියන නුවණ එනවා සේක කියන්නේ අන්න ඒ භාවය. ඒකේ යදන්නව මඤ්ඤණාව මඤ්ඤණාව
කියන්නේ. එහෙමයි.
ඒ කියන්නේ ශ්‍රේක කියන්නේ ශ්‍රුතවත් කියන්නේ.
එහෙමයි.
අශ්‍රුතවත් කෙනාට මඤ්ඤණාව කියලා හිතා ගන්නවත් බැහැ. එයාට විස්තරයක් වෙනවා.
එතකොට චක්කුස්මෙන් අසති රූපේ අසති කිව්වට ඇහැ රූප ගැන කතාවක් නෙමෙයි. ඒ කියන්නේ එතන මේ කතා කරන දෙයක් ඇත්තෙම නෑ නේද? ඒ කියන්නේ මොකක්ම නෑ. ඒ කියන්නේ
නෑ නෑ තිබව කිව්වොත් අසති නෙවෙයි. තව විදිහකට චක්කුස්මෙන් අසති කියනකොට අපි ඇහැ ඇති බව කියලා කියන්නේ.
ඒ ඒ මාසේ කයි.
ඒ ඇහැ කියන අදහස එනවා නම් අසති නෙමෙයි සති.
සති.
එතනත් කියලා දන්නවද?
දන්නු. ඒතර එතනස චක්කුස්මින් අසති රූපේ අසති කිව්වට එතන කිසිම දෙයක් නොයදෙන ස්වභාවය තමයි පැහැදිලිග. එහෙම නේද සර්? එහෙමද සර්?
ඔව්. දැන් දැකීමේ සිද්ධියේ ලෝකයාට දුක සකස් වෙන හැටි නිරෝධයයි තමයි විස්තර කරන්නේ. සත්‍යකලී රූප ඇතිකලී චක්කුඥාන ඇතිකලී පසපඤ්ඤාතිය පනෝ ගන්න. ඒක විද්‍යමානයි.
එහෙම.
අසත්‍ය කියනකොට පසපඤ්ඤාතියක කතාවක් විද්‍යමාන නැහැ. අදාළම නැහැ. මේ තන්ටම වෙච්චද? එතෙන්දි තේරුම් ගන්න ඇස කියන එකත් විද්‍යමාන නැහැ. මොකද ඇස නිට්ටියද අනිත්‍යද කියන එකේ අනිත්‍ය දැකපු නුවණටයි ඔය ඉතුරු කතාව තියෙනවා. ඇස අනිත්‍ය කියන එකේදී ඇසක සිතුවිල්ලක්වත් එන්න බෑ.
එන්න බෑ. ඒක අසති රූප ඇස රූප කිව්වට එතන සිතුවිල්ලක්වත් එන්න බෑනේ. කන ගැන උනත් අයිතන සේරම කියනවා
කියන්නේ මේකයි කියලා අදහසක් ආවොත් අසති නෙමෙයි ඒක සති. ඒ තියෙන එක නැහැයි කිව්වට අසති වෙලා
නැහැ.
අපි අපි ඇස කියලා ස්වභාවයක් දැනගෙන ඕකය දෙන්නේ කියන එක අසති නෙවෙයි. අපි දකින්න ඕන ඕකය දෙන්නේ කියන එක නෙමෙයි. නැහැ කියන්න හරි ඇස ගැන අදහසක් එන එක මඤ්ඤණාවක් කියන්නේ.
එහෙම මන්නේ.
අන්නේ දැක්ම තමයි අහන්නේ ඇස නිට්ටියද අනිත්‍යද කියලා. අක්කොම් විතරයි නිට්ටංවා අනිච්චංවා. ඒ අනිච්චං කියන එක ඉතර වෙන ඥානේ තියන කෙනා දෙන උත්තරෙයි ඇහැ නැති වෙනවා කියලා දන්න කෙනා දෙන උත්තරෙයි අදහස් දෙක වෙනස්. සක් ඇහැගෙන විස්තරයක් දන්න කෙනා අනිත් එක ඇහෙන් එතර වුණ කෙනා. ඒක අනිච්ච සංඥාව දෙන්නේ මොකටද? එතර වීමකට.
එතර වීමකට.
මෙන්න මේ නිසා ඇහැ නැහැයි කියන්න නෙවෙයි. හරි.
ඒතරස දැන් අපිට අනිච්ච යදනිච්චන් තන්දුක්ඛන් කියලා කිව්වට යමක් අනිත්‍ය නම් දුකයි කියලා දැන් අපිට ඒක අපිට නිකම් වචනේ විතරයි. දැන් අපිට අනිත්‍ය අනිත්‍ය කියන එක තේරුම් අරන් මේක පිළිටන්න බෑ එහෙම කියලා දන්නවා වුණාට ඒක දුකක් කියලා කොහොමඩවත් තේරෙන්නේ එන්නේ නැහැ නේ. ඒක
පාට දුකක් කියලා එන්නේ නැහැ නේ. ඉතින් මොකක් හරි අනිත්‍ය වුණා අපිට දුක මොකක්ද? අර කැලේ ගහක කොළයක් වැටුණාට අපිට දුකද නේද? මොහොතේල්ලක් හැදිලා නැති වුණාට අපිට දුකයි. හැම දුකක් එන්නේ
නෑ.
හැබැයි මේ කියන එකේ මොහොතේල්ල ඇති වෙලා නැති වෙන එක දුකයි. ඒයි. ඒක සංස්කරණය.
ඒකයි සංස්කරණය. මඤ්ඤණාවක්. ඒක දුකයි කියන එක අපිට කොහොමවත් ඒක මේ දුකක් කියලා අපිට ඒක වැඩක් නෑ. කියන්නේ අපිට ඇති දුකක් නෑ කියලා වගේ නේ. එහෙමනේ ඉතින් අර අපේ පොගවසේ.
ඒක තමයි ඒ දුක්ඛේ ඥානක් නෑ කියන්නේ. අනිත්‍ය දැක්ින කෙනාට අනිත්‍ය දැක්කොත් විතරයි දුක කියලා කියන්න පුළුවන්. අනිත්‍ය කියන්නේ මොකද්ද? මේක ගැන කතා කිරීමම සංස්කරණ. අනිත්‍ය දැකලා නෑ කියන්නේ. ඔන්නෝය යමක් අනිත්‍ය නම් කියන දැක්ම ආවොත් එදාට දුකයි කියන
කතාව ඇවිල්ලා ඉවරයි. කියන්නේ මඤ්ඤණාවක් කියන්නේ දුකයි. සංස්කරණයක් වෙයි.
මේ මඤ්ඤණාවක් මඤ්ඤණාවක් මත පිහිටලා ජීවිතයක් ගත කරන්නේ මඤ්ඤණා මත පිහිටලා කියන්නේ එකෙන් දෙසේ.
නෑ නෑ මඤ්ඤණා මත පිහිටන කතාව නෙමෙයි මඤ්ඤණාවම දුක. මඤ්ඤණාව කියන්නේ ඇයි අනිත්‍ය දැක්ක නිසා. ඇස නැහැ කියලා මඤ්ඤණාවක් එන්නේ ඇයි? ඒක මඤ්ඤණාව කියලා දකිද්දී කොහොමද දැන් ඇස තියෙන බවට මඤ්ඤණාව දකින්න පුළුවන්. කියන ඇස අසති කියලා කිව්වත් මඤ්ඤණාවක් කියලා. ඒ මඤ්ඤණාව දකින්න ලොකු නුවණක් ඕනනේ.
ඕන ඕ
ඒ නිරෝධයේ ඥානං එක්ක විතරයි නේද ඒ සමුදය කතා කරන්න පුළුවන්.
ඔව් එහෙමයි එහෙමයි.
නැහැ කියන්නේ සංස්කරණයක් කියලා කතා කරන්න පුළුවන් නිරෝධේ ඥානය එක්කම නේද?
එහෙමයි. එහෙමයි නිකන් නිකන් අහගෙන අර කල්පනා කරලා තේරුම් අරන් ධර්මය අහපු එකේ තියෙන පොඩි මේ දැනීමක් විතරයි.
ඔව්. දැන් අන්න ඒක ඒ නිරෝධේ ඥානය එක්ක ඇසගෙන කතා කිරීම අදහසක් එන එකම මඤ්ඤණාවක් කියලා දකිනකොට ඒ බවම දුකයි කියලා අමුතුවෙන් කියනවා.
නැහැ ඒක මඤ්ඤණාව කියලා අවබෝධයෙන්ම ඒක.
ඔව්. ඒ කියන්නේ නිරෝධේ ඥානං තියනවා කියන්නේ දැන් දුක්ඛේ ඥානං තියනවනේ.
තියෙනවා. තියෙනවා.
ඒ ඒ ඒ සංස්කරණයම දුක නේද?
දුක්ඛ සංස්කරණය.
ඒ බව එක කතා කරන්න පුළුවන් දෙයක්.
එහෙමයි.
ඒ දුක්ඛේ ඥානං කියන එක අපි කතා කරන දුක නෙවෙයි.
නෙමෙයි. නෙමෙයි.
කරන දුක කියන එක අපිට පේන්නේ නැහැ.
පින්නේ අනිත් දුක් මේ දැන් අනිත් දුක් දුකේ දුක් දුක්ඛේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ ඒව අපිට හොඳටම දුකයි කියලා තේරෙනවනේ මේක
තේරෙන්නේ ඒ තේරෙන්නේ ඒ ස්වභාවයේ දුකද පුද්ගලයාට හම්බ වෙන දුක
පුද්ගලයාට හම්බ වෙන දුක
ඔව් බුදු කෙනෙක් කතා කරන්නේ පුද්ගලයාට හම්බ වෙන දුක නෙවෙයි උත්කල ස්වභාවය නෑ මේ මේ දහම දකින්න නැත්නම් අනුගත වීමෙදි මේ සක්කාය දිට්ඨිය නෙවෙයිනේ බලන්න
බලන්නේ එහෙම
උත්කලයකට ලැබෙන දුකක් නෙමෙයි මේ දුක්ඛාර සත්‍ය කියන එක
හරි ඒකවල දුක්ඛාර සත්‍යයට වැටෙන්නේ සංස්කරණ දුක විතරදස ඒ එහෙමයි නේද
දැනට අපිට තේින්නේ සංස්කරණ දුක අපිට පුද්ගලයාට දාන්න බෑනේ.
බෑ.
හිතනවා එහෙනම් සංස්කරණ දුක ගැන විතරයි බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. ඕක දකිනකොට තමයි දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි හරියට තේරුම් ගන්න. ඒ දෙකත් දාලා නේ හරි. සැපයක නැති වෙන එක විතරයි විපරිණාම දුක. දුක එකට විපරිණාමයක් වටුනොත් එහෙම ඒක සැප
වෙයි.
ඒකලේ. වේලාවකට සැපයි වේලාවකට දුකයි ඒ අනිත්‍ය.
මෙන් පැහැදිලි වෙනසම
තියෙනවා. වේදනාවනේ වුණොත් විතරයි යදනිච්ඡන් තන් දුක්ඛං කතාව. දුක් වේදනාව අනිත්‍ය වෙන එකට යදනිච්ඡන් තන් දුක්ඛං කියන්න පුළුවන්.
නෑ.
ඒකේ දහම මේ නේ.
සෑහෙන පැහැදිලි වුණා ඒක මේ.
හැබැයි එතන දුක කියන එකත් සංස්කරණ බව දැක්කන. සැප කියන එක සංස්කරණ බව දැක්කන. අන්න අනිත්‍ය. ඒක විපරිණාමය කියන්නේ අඤ්ඤතාභාවය.
අඤ්ඤතාභාවය.
ඒ අඤ්ඤතාභාවය නිකන් පේන්නේ නැහැ.
නෑ.
ඉත්තභාවය එක්ක විතරයි අඤ්ඤතාභාවය කතා කරන්න පුළුවන් මඤ්ඤණාව එක්ක. මඤ්ඤණාව බව දකිනකොට අර තිතස් අඤ්ඤතත්තං කියලා කතාවක් කියදෙන්නේ. ඒක සාමාන්‍ය දුනාට තේරෙන්නේ දර්ශනෙ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකෙට අයිති කෙනා තේරුම් ගන්න බෑ මොකද්ද මේ තිතස් අඤ්ඤතත්තං කියන්නේ. තියෙන එකක වෙනස් වීමක් කියලා නිකන් ඒක නෙමෙයි ඒක.
තියෙන විදිහට තියෙන්නේ නැතුව වෙනස් වීමක් කියලා කිතස් අනිකස්සන් කියලා. අපි හිතාගෙන ඒ තාන කියන්නේ තේරෙන්නේ
වැඩි ඒක නෙමෙයි.
උපාද වය ඉතස්ස අඤ්ඤ තත්තම් අඤ්ඤ තස්සන් නෙමෙයි අඤ්ඤ තත්තම් ඉතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායි උපාද උපඤ්ඤායති වය උපඤ්ඤායති ඉතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායි මේ මේ ඥාණයට අහුන්නේ පඤ්ඤායි තන උපාදයේ ඥාණයකට නේද අහුවෙන්නේ
එහෙමයිසෙහිම
එතකොට අන්නේ උපාදයේ වියනොහැක්කක් කියන එකත් ඥාණයකට අහුවෙන එකක් නේද
එහෙමයි සර් උපාදේ කියන්නේ එතකොට සමුදේ නේද සර්
සමුපාදේ කියන්නේ සමුදේ ඒ සමුදේ වියනොහැක්කක් කියන එක තමයි වයි
ඔය ඔව් එහෙමයි
අපි ඔක සමුදේ උන දෙයට දාගෙන අර වචන ටික ගලපනවා අකස් වෙන බව කියන එකේමයි උපාදේ වය තිතස් සංයතත්වන් සේම
ඒක හොඳට පැහැදිලි වුණා සර් ඉතින් දැන් අපිට අපිට ඒක දැන් මේ අපිට ඇත්තටම මේ ඥානං එහෙම ඇති කරගන්න ඉතින් සෑහින්න මහන්සියෙන් ඕනේ දැන් ඒක හොඳට පැහැදිලි වුණා දැන් ඔබතුමයි
මහන්සි වීම නෙමෙයි මේ දර්ශනය ඇතිවීම තුළ දර්ශනය විස්තර කරන වචනනේ ඔය
එහෙමයි එහෙමයි
අපේ දර්ශනය පැහැදිලි වෙන්න දහම ඇහෙන්න ඕන සුතවාර්ය සාවකෝ පිටරයි අපිට කරන්න දෙයක් නෑ ඔක මේ අමාරුවෙන් තේරුම් ගන්න කියලා එකක් නෙමෙයි දහම ඇහෙන්නේ තිබාවෙන් ඇහෙන භාවයට එන්නයි
තියෙන්නේ
ඕඩනව දුරු වෙනකොට තියෙන විස්තරේ තමයි වචන ටිකේ තියෙන්නේ අපිට වචන ටිකෙන් එතෙන්ට යන්න බෑ වචන ටිකේ විස්තරේ හොයාගෙන ගිහින් අතෙන්ට යන්න බෑ දන්න දකින බව ඇතිවීම තුළ විතරයි මේ කියන්නේ මේවයි කියලා ඥාණයට ගෝචර එකයි පජානාති
කියන්නේ.
ඔය කියන විග්‍රහය පජානාති වෙනවා එච්චරයි. 아무තෙන් මේ වෑයම් කරලා මේ හොයලා තේරුම් ගන්න කතාවක් නෙවෙයි. එහෙම වුණා නම් ඔය සුනීතල සෝපා කළාට කොහේ සෝවන්න එන්නේ? ආර්ගේ දකින්න. හැබැයි ඒගොල්ලන්ගේ දැක්පත් මේකම තමයි.
ඒ මාත්‍යගේ හිතනස දැන් සුනීත්‍ර සෝපා කරලා ඉතින් දැන් ඇත්තටම දැන් අපි මේ මහන්සි වෙනවා පිටින් දක්වෝ සම්බන්න අහනවා ඒ වගේ හිතනවා එහෙම දැන් AI ට ප්‍රඥාව 15 තියන අය වෙන්නේ නැති කියලා එහෙම හිතනවා දැන් අපිට නිකන් අපි නෙයිය වගේ
ප්‍රඥාව තමයි ඉතින් අපි ප්‍රඥාව ගන්න අපර වචන හොයලා වෑයම් කරලා අපව මේවා කරලා නිකන් හදන්නේ. ධම පාඩම් කරගෙන නේද?
එහෙමයි සේ. අපි මට හිතෙන් දැන් අර අපිට නෙයිය වගේ පද පරම නෙයිය ඒ වගේ අය වෙන්නේ නැති කියලා දැන් මේ දැන් මහන්සි වෙලා දැන්
අපිට එහෙම නොවන අයට තමයි අසෘතවත් කියන්නේ. එතකොට අපිව වෙන පැත්තකට දාගන්න බෑ ඈ. මං ඊතුරු වචනේ කියන්නේ නැතුව කියන්නේ අසෘතවත්. දෙවෙනි වචනේ දන්නවනේ.
ඔව් අසෘතවත්. අසෘතවත්
පුතන්. ඔව්. පුතග්ජන වචනේ මං දාන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ කැමති නැහැ නේ පුතග්ජන කියනවා. ඒ අසෘතවත් බොඩි.
ඒක තමයි සද ඇත්තටම ඒ අසෘතවත් පුතග්ජන ගොඩේ මේ
ඒක තමයි එකයි.
එහෙම හිතෙනවා ඔව් ඒක තමයි ඇත්තම ඉතින් අර තව මේ අහන්නයි හිතන්නයි තමයි මේක සතියින්
ඔව් දැන් අර කේමක සූත්‍රයේ ඔයගොල්ලෝ අහන්න ඇතිනේ එතන කියනවා කේමක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ප්‍රශ්න ටික යොමු කරන්නේ කවුද ඉස්තවිර භික්ෂූන් වහන්සේ ඉස්තවිර කියන්නේ මොකද්ද? වස් 10කට වඩා වැඩි.
වැඩි.
ඒ වස් කියන්නේ මේ අද කාලේ වයස ගණින වස් නෙවෙයි ආ. ඇත්තටම වස් සමාදන් වෙනවා කියන්නේ ඒ මුළු තුන් මාසෙ තුල දහම දකින්නම බුදුරජාණන් වහන්සේ කියන විදිහට දහම දකින්න උත්සාහයක් යොදන පිරිස. හරි. අද මේ ඔය ඔයගොල්ලෝ නාමිකව කරන වස් ආරාධනාව නෙමෙයි ඒ කාලේ තියෙන්නේ ආ.
ඒක තමයි.
ඇත්තටම ඒගොල්ලෝ ඒ හිතෙන් මේ කාලේ තුල දහමේ හැසිරෙන්නමයි වෙන වැඩ නැහැ. අන්න එහෙම වස්තාල 10ක් ගත වුණාට පස්සේ තමයි ස්ථවිර.
මේ අවුරුදු 10ක් ගියාට නෙමෙයි පැවිදි වුණා. හරි. මම සමාදන් වෙන්න බැරි වුණත් ඒ ඒක ගණන් ගන්න නෑ වයසට. සීනියරිටි එක. අද කාලේ මේ නමට තියෙන එක නෙවෙයි.
කවස් ගාන්ටනේ අද කාලේ වස්ස සංඛ්‍යාව නේ බලන්නේ අර.
ඔව්. බුද්ධ ශාසනයේ වයස ගන්නේ වස් සමාදන් වෙලා ඒක රැකපු. නිකන් මේ අවුරුදු ගාන ගියාට නෙමෙයි පැවිදි වෙලා. හරි. ඒක වස් කාලිකුත් ඇති හරිනම් මගපල ලබන්න. ඒ වගේ 10ක් ඉඳලා දර්ශනය පිරිසිදු වෙලත් නෑ අර ප්‍රශ්න ටික අහන ටිකෙන් තේර. එතකොට ඒ අස්ෘතවත් අය ස්ෘතවත් ධාරයට පත් කරන්න තමයි කේමක සායනාවත නැගිටලා ඇවිල්ලා දහමක් කතා කරන්න
නේන්නේ.
මේගොල්ලන්ට දහම කියා දෙන්න ඕන. ඔබත් එක්ක ඒ සූත්‍ර අහනකොට දැන් තේනවා මේ පංච උපාදානස්කන්ධේ මම රූප උපාදානස්කන්ධේ මම කියලා ගැනීමක් තියනවද නෑ මගේ එහෙම එකක් නෑ දැන් ඔබ අහනකොට දැන් ඒ සුණහන්සේට තේනවා මේ ප්‍රශ්නේ අහන්නේ මේගොල්ලන්ට දර්ශනේවත් නෑ අතයේ ප්‍රශ්නේ ඉන්න විදිහක් නෑ දැන් සුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙලා නැහැ. ඒ කියන්නේ අපි දැන් මඤ්ඤණාව විදිහට දන්නවා නම් අපි අහන ප්‍රශ්න ටික අපිට එයිද?
එහෙමයි. නෑ ඉන්නේ නෑනේ එක ප්‍රශ්නයක්. මඤ්ඤණාව දන්නවා නම්
එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන ඒක සේක භාවය නෙවෙයි. ඒ සේක පුද්ගලයානේ මඤ්ඤණාව බව දන්නේ නේ. මාමඤ්ඤති වෙන්න පුළුවන් එයාට. මඤ්ඤණාව කියලා දන්නේ නැත්නම් කොහොමද මාමඤ්ඤති කතාවක් කියදෙන්නේ? මඤ්ඤණාව මිදෙන්න උත්සාහයක් කරන්න බෑනේ මඤ්ඤණාව කියලා දන්නේ නැත්නම්.
ඒකට වස්සායක් බුදුහාමුදුරුව ඒ කියන්නේ බුදුදහම හිටියත් ඒගොල්ලන්ට අර තාම අවබෝධ වෙන්නේ
බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවත් ඇහිලා නැහැ කියන්නේ ඒක. මේ මේවා කියන්නේ දැන් ඒ වගේ උත්සාහයක් කරලා ඒ ශාසනයෙන් පැවිදි වෙලා එහෙමත් ඉඳලා. මාර්ගදෙයියක සූත්‍රෙත් ඒකයි දැන් සාමාන්‍යයෙන් තමයි තහනවා. මේ මේ මේව උත්සාහ කළාට කෙලස් දුරු වෙන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද? අසෘතවත් පුතඥාන. එයගේ කෙලස් දුරු වෙන්නේ නැහැ. කෙලස් දුරු නොවන හේතුව තමයි අසෘතවත් පුතඥය. සෘතවත් ආර්ය ශ්‍රාවක නම් කෙලස් දුරු වෙනවා. නේද?
එහෙමයි.
හැබැයි අපි කැමති නැහැ අපි අසෘතවත් ගණයට දාගන්න. අපි කැමති වුණත් නැති වුණත් ඒක එහෙම තමයි.
ඒ තමයි සේජිතින් තෙන්න ඕනේ නේද ඒ සුතවත් භාවයට එන්න ඕනේ නැත්තම් මේක
ඒ අන්නේ ඕනකම තියනවා නම් තමයි මේ ධර්ම විමසන්නේ
හොයන්නේ
අපි දන්නවා කියන තැනට යනවනේ අර අන්නේ තීරුක විතරයි දන්නේ නැත්තේ අපි දන්නවා කියන තැනට යනවා දන්නේ තීරුක කියන්නේ මේ ශාසනයට ඇවිල්ලා නැති ඔක්කොටම ශ්‍රාවක භාවයේ නැති හැමෝම මේ ශාසනෙ නෙවෙයි. බෞද්ධ ලේබල් එක තිබුණාට භාවනා කරනවා කිව්වට සුතවත්තර ශ්‍රාවක වෙන්නේ නැහැ.
ඒක තමයි සුදෙනේ අවබෝධයේ ඒක සුතවත් වෙන්න ඕනේ අහුණට මදි ඇහිලා අනුගත වෙලා
ඇහිලා දකින්න ඕනේ. ඥානතෝ පස්සතු. අනදී දැක්ම වෙන්න ඕනේ. එතකොට තමයි මේ ඥාණය කියන එක එන්නේ. එයාගේ තමයි කෙලෙස් දුරු වීම
වෙන්නේ.
එයාගේ තමයි සතිපට්ඨානෙ වැඩෙන්නේ. ආයේ කාමපස්ටි විහෙරති වෙන්නේ එයා.
ඒක තමයි සේ. ඒක පැහැදිලි වුණා සේ කියන්නේ දැන් අපි ජන තියෙන අපි යන තියෙන දැන් බය බය කියන්නේ මේක මෙතන කොමහරිකින් එමේ තියෙන දේක සක්කායි දිට්ඨිය වගේ දැනෙනවා. ඒක සත්‍යතරම දැල්ස කියපු ටික හුඟක්ම මේ තේරුම් ගත්තා මොකද්ද මේ අපි හිතුවට අපිට දේශී මේක අවබෝධ කරගන්න බැයි කිම් මහන්සියලා ගැන අහන්න විමසන්නමනේ සදහම් වෙන්නේ. මේ
දැන් එතකොට බයක් එනව නේද?
ඒ
බය හොඳයි. වෙන ඒවට බය වෙනවට වඩා ඔය බය හොඳයි. මොකද එයා හොයනවා.
මේ තමයි සත්‍යයෙන් සේත සේත ධර්ම අවබෝධ වේවා නිදු ප්‍රයෝග වේවා මේ ගහරීම උපකාරයක් මේ කරේ ඔබ ඔබතුමාට මේ පාද නමස්කාර පූර්වකවම නේද නමස්කාර කරන බොහෝම පිං
ඒ ඉරුවන් සරණයි
ඉරුවන් සරණයි
තපෝතං හෝති අඤ්ඤතා කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද?
යේ නැහැ වන්ද තපෝතං හෝති අඤ්ඤතා. ඒ කියන්නේ දැන් අතන මම මත කරන්න හැදී මඤ්ඤති බව දකින කෙනාට විතරයි අඤ්ඤතා කියන අදහස තියෙන්නේ. නැත්තම් අපි අඤ්ඤතාව කියලා තවත් මේ සංකල්පයක්
දාගන්නවනේ.
මඤ්ඤනාව භවේම තියෙනවා. මේක නොවන බව කියන එක. තියෙන හැක්කක් කියන කතාවනේ මඤ්ඤනාව කියන එකේ තේරුම නේද?
එහෙමස්.
ඒක තමයි අඤ්ඤතාව. චිත්තභාවේ තියනවා නම් අඤ්ඤතාභාවේ එතනම තියෙනවා නේද? එහෙමයි.
තේරෙනස. තව පොඩ්ඩක් විස්තර කරනවා නම් හොඳයි.
දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි මඤ්ඤණාව කියලා කිව්වට මඤ්ඤණාව බව දන්නේ නැහැ.
මඤ්ඤණාව
බව දන්නවා කියන්නේ Nirodha දන්නවා කියන එකනේ.
ආ ඒක තමයි.
එතකොට ඒ දැන් මේ මඤ්ඤණාවේ අනිත් පැත්තක් තියෙනවනේ. නැත්නම් මඤ්ඤණාව කියන්න ඕනේ නැහැ.
අපි හැමතිස්සෙම ඉන්නේ මඤ්ඤණාවක නේද?
ඔව් මඤ්ඤණාවක ඉන්න බව දන්නවනම් අපි ඉන්නේ මඤ්ඤණාවක තමයි. ඒක බුදුහාමුදුරෝ කියනවා. හැබැයි අපි දන්නවද අපි ඉන්නේ මඤ්ඤණාවක කියලා?
ඔව් නෑ සර් අපිට හිතෙන්නේම නැහැනේ.
හිතෙන්නේම නැහැනේ. දැන් ඒ බව දකින භාවයට ආවොත් මේ සේක භාවය කියන්නේ.
තමයි.
මඤ්ඤණාව මඤ්ඤණාව බව දකින භවනේ නේද? සුඛවත් වෙන්නේ එතකොට. හරි. උතවත් ආර්ය ශ්‍රාවකලෙ. මඤ්ඤණාව බව දකිනවා කියන්නේම ඒකේ විරුද්ධ පැත්ත එක්කදී මේක මඤ්ඤණාව කියන්නේ. මේ මෝඩකමටයි මේක කියන්නේ. මෝඩකම නැත්තම් මොකද්ද කියන එක දැකලා නේ ඉන්නේ. නැත්තම් ඒ කතාව කියන්න බෑ. නේද? يعني එතනම නුවණ යෙදෙනවා අපිට මෙහෙම වුණාට රහතන් වහන්සේට ඔහොම වෙන්න බෑ කි. නෑ මඤ්ඤති බව. හරි. සවට තමයි නෑ මඤ්ඤති නැත්නම් ආසති. අපාවේ මේ නියම දැක්මයි. හරි. ඒ කියන්නේ නෑ මඤ්ඤති නම් මෙහෙම මඤ්ඤණාවක් අදාළ
නැහැනේ. ඔය උස.
එතකොට මේ අදාළ මේක නොවන ස්වභාවයක් යදින ඒකත් එක්ක නේද ඔක මඤ්ඤණාව කියලා කියන්න
පුළුවන්.
ඒ කියන්නේ අන්‍ය ස්වභාවය මේක එක්කම යෙදිලා නේද?
ඒ තමන්ක දකින්නකොටමත් ඒක වෙනස් වෙලා කියන එක නේද?
නෑ දකින්නකොට වෙනස් වෙලා කියන එක නෙමෙයි. දකින්න බව දකින බව මේ සිද්ධිය විය නොහැක්කා. ඒක වෙනස් වෙලා නෙවෙයි ය. ඒ වෙනස් වෙන්නේ දැක්කට
පස්සේ.
දකින බව ඒ ලැබීම. විය නොහැක්ක. ඒ ස්වરૂපය විය නොහැක්ක. දකින්නවා කියලා ස්වરૂපයක් තියෙනනේ. ඒ මේ මේ කහන කොට යන්න එපා ඔන්න. ඔය කියන්නේ එහෙනම් මේ මුකුත් නැහැ. මුකුත් දැනෙන්නේ නැති බව. එහෙම දාගත්තොත් දෘෂ්ටි. ඒක ඇයි ඇයි විය නොහැක්කක් කියන්නේ? ඒ ඒ සිද්ධිය පරීක්ෂා කරන්න ඕන. දැන් දකින්නවා කියන්නේ මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද? හොඳට බලන්න. එහෙම නැතුව විය නොහැක්කක් කියන තැනට යන්න බෑ. ඒක ඥානයක් මිසක් මේ දැනුමක් නෙවෙයි. හරි. දේවය ඥානය. ඒක දැනුමෙන් කවදාවත් ගන්න බෑ. ඒ ඒ ඒ දැක්ම වෙන්න මේක හොයන්න ඕන, විමසන්න ඕන, අහන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. සුසුසා පරිපුච්චා කිය. අන්න ප්‍රශ්න කරන්න. තව අහන්න. ඒ දැනුමෙන් තේරුම් ගන්න බෑ මේ අඤ්ඤතාවය කියන්නේ. අඩු ගානේ දැනුමෙන් තේරුම් ගන්න බෑ දුක කියන එකවත් කියන එක තේරුණාද දැන්?
ඔව් සෙයි.
අදනිච්ඡන් සම්දුක්ඛන් කියන එක. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක දැන් දුක් වේදනාවකට දාලා කියන්න බලන්න. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ. දුක් වේදනාව නිට්ටයද අනිත්‍යද?
දුක්
වේදනාව අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එක දැන් විස්තර කරන්නවා.
ඔව් සර්, එතන සයිසෙලත් කිව්වනේ අර වේදනාව වෙනස් වෙනවා. එතකොට ඒක වෙනස් වෙනකොට අපිට ඒක මේ සැප වෙන්නත් පුළුවන් කියලා.
වෙන්නත් නෙවෙයි, සැපයි අපි. ඒක ඔබතුමියට තියෙන දුකක් වෙනස් වෙලා යනකොට සැප නැද්ද?
ඒක තමයි.
ඕක ධර්මතාවය නෙමෙයි. අදනිච්චන් දන් දුක්ඛන් කියන්නේ යමක් අනිත්‍ය නැහැ ඒක දුකයි. ඒක යමක් තියෙනකොට දුකයි ති නැත්නම් යමක් තියෙන්නේ දුක් වේදනා. නේද? ඒ අපි යමකට වෙන දේ බැලුවට හරියන්නේ නැහැ. යමක් කියලා ලැබෙන බව විය නොහැක. ඒ මඤ්ඤණාවක් යමක්. අන්නයි ධර්මතාවය.
යමක් බව ලැබීමම දුකක් නේ.
අන්න දුක කියලා යමක් ලැබිලා නේ. ඒ ලැබෙන ගතිය. ඵලය නෙමෙයි. දුක කියලා ලැබෙන ගතිය. සැප කියලා ලැබෙන ගතිය. තේරුණාද? මේ ලැබෙන ගතිය. හිතට තමයි ඒක විය නොහැක්ක කියන එක දකින්නම ඔක විමසන්න ඕන. මොකක්ද මේ ලැබෙන ගති? කොහොමද ඔක ලැබෙන්නේ? එසේද වෙන්නේ?
ලැබෙන ගති මොනේ?
නේද?
ඔව් සර්.
මේ විමසීම අවදි වෙනකොට ඥානයක මතුවීමක් තමයි දුක්ඛේ ඥානං කියන්නේ. අපි දැනට වචනෙන් ගන්න දුක නෙවෙයි. පුද්ගලයාට ලැබෙන දුක නෙවෙයි. හරි. ඒ මඤ්ඤණාව කියන නුවණ ආවොත් විතරයි ඉතුරු වචන ටික ඊතර වෙන අර්ථෙන් අවබෝධ කරන්න පුළුවන්. තව විදිහට කිව්වොත් අනිත්‍ය දර්ශනය අනිත්‍ය කියන එක දකින්න නැතුව ඉතුරු ටික කතා කරන්න බෑ. යමක් අනිත්‍ය කියනකොට අනිත්‍ය කියන එක දැක්කේ නැත්නම් ඉතුරු ඒවට කොහොමද තේරුන්නේ? අනිත්‍ය කියන්නේ යමකට සිද්ධ වෙන කතාවක් නෙවෙයි. යමක් බව ලැබෙන බව ලැබෙන සිද්ධිය. යමක් බව සංකරණය
වෙන බව ලැබුණොත් එතන දුකයි නේ.
ඒකනේ. අනේ. දුක කියලා යමක් ලැබුණත් දුකයි, සැප කියලා යමක් ලැබුණත් දුකයි කියන නුවණයි. ලැබෙනවා කියන්නේ අනිත්‍ය දැක්කේ නැහැ කියන්නේ. එර්ණ
ඔච්චතින්න
අනින් තව තව වෙන සම්මෝන්
හරි සබෝම් පින්සෙට්
එරුවන් සරණයි.
එරුවන් සරණයි සර්.
ගැන කතා කළා. එතකොට මඤ්ඤණාවක් යමක් කියලා ගත්ත නිසාමනේ මඤ්ඤණාවක් කියදෙන්නේ. යමක් කියලා ගත්ත නිසාමයි මඤ්ඤණාවක් කියන්නේ. එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් එමනම් එතන මේ මඤ්ඤණාවේ යෙදීම මේ අවිජ්ජාව කියලා. එතකොට යමක් කියලා ගත්ත නැත්නම් කවදා මඤ්ඤණාවක් වෙන්න විදියක් නැහැනේ. එතකොට ඒක මොඩකම නිසාම අවිද්‍යාව නිසාම තමයි මඤ්ඤණාවක් යෙදෙන්නේ. එහෙම තේරුම් ගැනීම මේක පැහැදිලි කරගත්ත හැකිනේ.
ඉතින් මොඩකම දකිනවනම් මඤ්ඤණාව බව දැකීමේ හැකියාව තියෙනවා නේ නුවණ. නැත්නම් අපිට අර ඇසක් නැති බව මඤ්ඤණාවක් කියන එක අහුවෙන්නේ නැහැ. කුස්මින් අසති කියනකොට අපි දෘෂ්ටිය දාගන්නවා. ආවක වෙන්න බෑනේ, ඔහොම දෙයක් නැහැ නේ. කිසිවක් නැහැ නේ. කිසිවක් නැත පැත්තට යනවා. නැත්නම් ඕක හිතේ හදන එකක් නේ, එළියේ නැහැ නේ. ඒ මොකක් හරි දෙයක් අල්ලගන්න. ඒ කිසියම්ම ස්වરૂපයක්. ඇස නැති බව කියන්නේ ස්වરૂපයක්. ඕක හිතෙන් හදන බව කියන්නේ ස්වરૂපයක්. ඔන්න ඔය ස්වરૂපය තමයි යම. ලග්ග ගැනීම. ඔය කියන්නේ මුකුත් නැති බවනේ. අන්න තව ස්වરૂපයක්. දැන් හටගන්න දේ හැමම නැති වෙන කතා කරේ. අනිත්‍ය බව දැකලා නෙවෙයි නේ. කතා කළේ කියනකොට මේ වචනෙට දාන එක නෙමෙයි, අපේ හිතෙන් ඒක බාර ගැනීම. හරි, හිත ඇතුලේ කතා ඔය සටහනකට ගැළපීම. මේ කියන්නේ මේකයි කියලා ගැළපීම. ඒ ස්වභාවය, ඒක තමයි ඒ ස්වરૂපය. ඒ ස්වરૂපය ඥාණයට අහු වෙනවා නම් අර යදනිච්ඡං අනිත්‍ය සංඥාව වැඩෙන මඤ්ඤණාව බව දකින්න. එතකොට පෘථග්ජන ආශ්‍රිතවත් පෘථග්ජන කියන්නේ මඤ්ඤණති. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියන්නේ සේක භාවය කියන්නේ මා මඤ්ඤති. රහතන් වහන්සේ හරි බුදුහාමුදුරුව හරි කියන්නේ න මඤ්ඤති. මඤ්ඤති, මා මඤ්ඤති, න මඤ්ඤති. මූලපරියාය සූත්‍රය. එයත් අදහසක් එනවා ඇති ඒක ගැනනේ.
එහෙමයි ડોක්ටර්. කොහොමත් මඤ්ඤණා කරනවා කියන්නම ඒ යමක් දෙයක් කියලා හැඟීමක් හඟිනවා කියන අදහසයි. කියන්නේ අපි දැන් හැම දෙයක්ම දැන් දිව්‍ය ලෝක ගැන කතා කරලා, මනුෂ්‍ය ලෝක ගැන කතා කරලා, මොන යම්ම දෙයක් ගැන අපි හැඟීමකින් මෙයක් යමක් කියලා අරගෙන හැඟීමම මඤ්ඤණාවක්. ඒතකොට මඤ්ඤණාවම ඒක යේනෙන හිම තතෝණං ඉති අඤ්ඤතා කියලා යේනෙන හි මඤ්ඤති තතෝණං නොති අඤ්ඤතා කිව්වා. මෙතන අපි මඤ්ඤණා කරනවා කියන්නම එතනම අවිද්‍යාව කියන එකයි එතන සඳහන් වෙන්නේ. ඒතකොට මඤ්ඤණා කරන හඟිනවා කියන එක.
ඔව්. එතෙන්ට මම තව දෙයක් එකතු කරන්න ඔබතුමා. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකයක් කියනකොට මඤ්ඤණාවනේ නේද? ඈ මනුස්ස භාවයේ දිව්‍ය භාවයේ කියනකොට
අපි ගන්නම ඉතින් මඤ්ඤණාවක්ම තමයි.
ඔව්. එතන තව පොඩ්ඩක් එහාට යන්න නිවන කියනකොට මඤ්ඤණාවක් නෙවෙයි. අපි නිවන කියලා කියන්නේම මඤ්ඤණාවක් නේද?
ඔව්. ඒක නිවන අවබෝධ කරගන්න කලින් අපිට මඤ්ඤණාවක් තමයි ඒක. අපිට අර මෙහෙම දෙයක් කියලා ඒක හංගිනවා. ඒක මෙහෙම කියලා.
නිවන කියන්නේ මේ වගේ දෙයක්. ওই දිව්‍ය ලෝකේ නැති ස්වභාවය තමයි නිවන කියලා හරි එනවා නේද? අන්න ඒකත් මඤ්ඤණාවක් කියලා ওই මූලපරියායේ තියෙනවා. අසෘතවත් කෙනාට නිවනත් මඤ්ඤණාවක්. තිස්සෙක් තලයේම මඤ්ඤණාවක්. පටවිය කියලත් මඤ්ඤණාව. අපෝ ආපෝ කියලා මඤ්ඤණාව. අපාය කියලා මඤ්ඤණාම. රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ මඤ්ඤණා. නිවන කියලත් මඤ්ඤණා. අනේ ඒක ඇරලත් ඇඩ් කරගන්න ඕක. ඒකත් ඒ දේශනාවේ එහෙමම තියෙනවා. එහෙම කිව්වේ ඇයි කියලත් වැටහෙනවා ඇති මේ ඇහෙනකොටනේ. අපි දැනට නිවන කියලා හිතාගන්නේ මේ දන්නේවට සාපේක්ෂව නේද? මේවා එකක්වත් නොයදෙන තැන, දිව්‍ය ලෝකේ නොයදෙන තැන, මනුෂ්‍ය ලෝකේ නොයදෙන තැන කියලා ඔහම දාගන්නවා නේද? ආයේ මඤ්ඤණාවක් නේද? මම නොයදෙන තැන කියලා හරි. පේනව නේද මේ දහම කොච්චර සියුම්ද, දකින්න දුෂ්කරද, දුරනුබෝධද, ගාම්භීරද? ඔය වචන ටික එනව නේද? ඒක හරියටම හරි නේද? අපිට නිවනත් මඤ්ඤණාවක් කියන එක, නිවන ගැන කෙස්පැලෙන තර්ක ගෙනවට රහතන් වහන්සේ කොහොමද ඔහොම වෙන්නේ අරකයි මේකයි කතා කරනවා. නිවන කියන මඤ්ඤණාව ගැන ඉතින් තර්ක කරනවා. මේකෙන් කියන්නේ හොයන්නේ එපා කියන එක නෙමෙයි, ප්‍රශ්න කරන්නේ එපා කියන එක නෙමෙයි, ප්‍රශ්න කරනවා. නැත්තම් ප්‍රඥාව එන්නේ නැහැ නේ, ප්‍රඥාවට ආහාරය දෙන්නේ ප්‍රශ්න තියෙනවද අනිත්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන්?
තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නයක්ම නෙවෙයි මේ, නිකන් අර ඊයේ මට නිකන් හිතුනේ, දැන් අර ලොකු ස්වාමීන් වහන්සේගේ මූලපරියාය සූත්‍රය අහනකොට ඒකෙන් අලුත් දෙයක් තේරුණා. ඒ කියන්නේ දැන් මෙහෙමයි, දැන් අපි කලින් මූලපරයය සූත්‍රය අහලා තියෙනවා කීප සැරයක්ම. එතකොට ඒකේ අර අවසානයේ මේ ස්වාමින් වහන්සේලා සතුටින් නැ නොසතුටින් ගියා කියලා කියන්නේ. එතකොට ඉතින් ඒවට ඊට කලින් අපි අහලා තිබුණ අර්ථකතන තමයි මේ, ඒ හැම එකම මඤ්ඤණාවල් කියන හින්දා ඒකට නොකමැත්ත කියලා ඒ විදිහට අහලා තියෙනවා. ඊළඟට මේක තේරුම් ගන්න අමාරුකම නිසා නොකමැත්තෙන් විසිර ගියා කියලා. නමුත් අර ඊයේ ලොකු ස්වාමීන් වහන්සේ ලස්සනට ඒකේ අදහස ඉදිරිපත් කරා. ඒකේ තේරුම මේ ඒ කියන්නේ මුළු මූලපරියාය සූත්‍රයේ මුළු, ඒ කියන්නේ ඒකේ මූලික පරියායම වෙලා තියෙන්නේ සතුටින් පිළිගැනීමේ වැරද්ද පෙන්නන එක. එතකොට ඒ සතුටින් පිළිගැනීමේ වැරද්ද පෙන්නන එක හරි විදිහටම ඒ ස්වාමීන් වහන්සේලාට අවබෝධ කරගත්ත නිසා තමයි ඒ අර විදිහට අර නොසතුටින් මේ එහෙම පිසිර ගියා කියලා එහෙම කිව්වේ කියන එක සර්. ඒක මට නම් ඒක අලුතෙන් තමයි ඒ අදහස, ඒක තේරුම මට නම් ඊයේ තමයි ඇහුවේ ස්වාමීන් වහන්සේගේ දේශනාව අහනකොට. ඉතින් මට නිකන් මෙතනදී ටිකක් මතක් කරන්න කියලා හිතුණා. ඒක මේ මම මට ඒක අලුතෙන් මෙයා වෙච්ච අලුත් අදහසක්. ඒ කියන්නේ හරි තේරුම ඒක වෙන්න ඕන නීතින් ලොකු ස්වාමීන් වහන්සේ කිව්ව නිසා ඒක ගැන පොඩ්ඩක් මතක් කරන්න හිතුරිස. තිරුවන් සරණයි.
ඒ අන්තිමට කියපු එක විතරයි කිව්ව නිසා හරි තේරුම වෙන්නේ නැති කියනකොට ආයේ මඤ්ඤණාවට යනවා.
ආ කිව්වේ සර් ඒක අර වෙනස් මේ, ඒ කියන්නේ දැනට සර් දැනට ඉස්තු කරන්න පුළුවන් අර්ථකථනය කියලා මම කියන්නම්කෝ. දැන් කලින් දෙක වෙනස් නේ අහලා තියෙන. ඕ දැනට විශ්වාස කරන්න පුළුවන්. ඔව් ඉතින් අපිටත් ඒක කියන්න බෑනේ. ඇත්තටම එහෙම කිව්වොත් ඒක ආයමත් මඤ්ඤණාවක් අවබෝධ වෙනතුරු. ඉතින් මේක දැනට මේ වඩාත්ම විශ්වාසදායි මේ අර්ථකථනය කිව්වත් හරි නේ වගේ.
ඔව් දැන් අපි බුදුහාමුදුරුවෝ කිව්ව නිසා මෙහෙමයි කියලා අපි ඉතින් ඒක
කියනවා. එහෙම ඒක තමයි සර්. දැන් ඒ පොයින්ට් එකත් මතක් කරපු එක හොඳයි. නැත්නම් අපි හැම එකම ඉතින් අර අපි ඉතින් ඒ අදහසේ තවම නිකන් ওই අපට අමතක වෙලා අපි ඉන්නවා. ඉතින් ඒකත් ලොකු වැරැද්දක් සර්. ඒ පොයින්ට් එකත් දෙන්නකෝ ඒක හොඳයි. තෙරුවන් සරණයි සර්. බොහොම පිං
හොඳයි. ඒක මන් දන්නේ, මං දේශනාව ඇහුවේ නෑ. ඒක ඊයේ දාපු එකක්ද?
ඒක දැන් දාලාද දන්නේ? ඒක ලයිව් ඇහුවේ. YouTube එකේ. ඔව්.
මම දන්නේ.
දාලා නැහැ වෙන්න ඇති. මම හිතන්නේ එක තම දාලා.
හැබැයි ඒ අදහස හරි වටිනවා. ඒක ගොඩාක් දැන් තේනවනේ වෙනසක් ඕනේ කතිය. ඊයර සතුටෙන් කියන එක කෙලින්ම පුද්ගල සංඥාවට දාගෙන ඒකට අපි දන්න එකට ගලපගෙන නෙමෙයි. ඊට වඩා එහාට ගිය පැති තියෙනවා. ඒකයි අපේ මේ අනවද ස්වාමීන් වහන්සේගේ වටිනකම කියන්නේ.
වටිනකම තමයි මටත් හිතුනේ.
ඉතනවත් බැරි පැති.
මේ මූලපරයය සූත්‍රයේ පුරාම විසිර යන ඒකට ඒ කියන්නේ ඒකේ අර ඒ සූත්‍රයේ අන්තර්ගත පරයය කුටිම. ඒක තමයි එතන ඉස්මතු කරේ. අපි බලන්නේ මේ හැම එකම්මඤ්ඤලා කියලා නිකන් අර හිමනේ. උත්තර එතන ඒ සතුටින් පිළිගැනීමේ වැරද්ද තමයි එතන හයිලයිට් කරේ. ඉතින් ඒක අර මං කලින් අහලා තියෙන එකට වඩා වෙනස් හින්දා මට හිතුණා මේ ඉතින් කන්සර්ට් එක මතක් කරන්නේ අහන්න ඇති කියලා මං හිතුවා. ඒක මං හිතන්නේ දැන් 10 ළඟට YouTube එකේ.
හොඳයි ඒක.
හොඳයි සර්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉතින් ඒක එනකොට අපේ ගතිය තමයි අපි තව අවමඤ්ඤණාවක් හදාගන්න. අරක නෙමෙයි මේක කියන්නේ. ඒ පැත්තත් දකින්න ඕනේ. අපි
ඔව් සර් ඒක හරි.
ඔව් මේක මෙහෙමයි කියනවට වඩා මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඒකත් එක්ක විමසන්න. ඒ විමසීම.
ඔව්.
ඒ විමසීම තුල දැක්මක් ඇවිල්ලා ඒක එනවා නම් ඒකට තමයි බහන්න සාකච්ඡා කරන්න ප්‍රඥාවන්තයන් එක්ක විමසන්න කියලා එහෙම බුදුහාමුදුරු දේශනා කරන්නේ.
සර් ඒක තමයි අපිත් නිකන් අර පුරුද්දට වගේ අරම කිව්වට සේ ඔය පොයින්ට් එක ඒක සර් මතක් කරලා දීපු එක හරි හොඳයි නැත්නම් ඇත්තටම දැන් අපි නිකන් ආපහු ඒකේ ලැග ගන්නවානේ. ආ දැන් මට තුන්වෙනි අදහසක් තියෙනවා. අන් තුන්වෙනි අලුත් එකක් අහලා තියෙනවා කියලා වගේ. දැන් අපිට දැන් අපි ඒ වගේම ලගින හැපිනේ ඉතින් අපට තේරෙන්නේ. අපි ඒකට හරි දස්සයි. අපි දන්නේම නෑ ඒ. අවත් තැනක් අල්ල ගන්නවා දැන් අලුත් තැනක්. ඒ විදිහට සර් හරිම මන්න මූලපරයය සූත්‍රය ඇහිවට වැඩිය සර් ඇත්තටම කියනවා මට දැන් එතන ඔය මඤ්ඤණාවේ අපි ළඟින හැටි පෙන්නපු එක හරිම හොඳ පොයින්ට් එකක් කියලා ඔක්කොටම. මේකට ගොඩක් තින්ස ඉතින් මේ අද මේ සාකච්ඡාව පුරාම ගොඩක් වටිනවා. මේ සියලු කාරණා පැහැදිලි කළ දීපු එකට තින්ස ඒක ගොඩක් තින්. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. අර අපිට පුළුවන් විදිහට ඒක තව විමසන්න. විමසීම තමයි උදව් වෙන්නේ. වැරදි විදිහට විමසනවා වෙන්නත් පුළුවන්. ඒකත් අර මේ සාකච්ඡා කිරීම ඒවයේදී ඒව එක්ක තමයි එන්න. ඒ වැරදි අපි අඳුරගන්න. ඒක දැන් කල්යාණ මිත්‍රයා තමයි අපේ වැරදි අපිට මතු කරලා දෙන්නේ. හැබැයි මේ මතු කරලා දෙනකොට ඒක ඇහෙන්න අපිට ඒ කියන්නේ මොකක්ද කියලාවත් යන්තම් හරි අදහසක් ගන්න පුළුවන් මට්ටමකට මනස වැඩිලා තියෙනවා. නැත්තම් ඒ කියන්නේ මොනවද කියලාවත් නිකන් හිතා ගන්න බැහැනේ. එහෙනම් උනහන් කොහොමද විමසන්නේ? එහෙම තමයි ගොඩක් වෙලාවට දැන් මම හිතන්නේ මේ පිරිසට එහාට ගිහිල්ලා මම විදිහට කිව්වත් ඒක අර විමසලා බලන මට්ටමක් ඉතින් තියනවා කියලා හිතනවා. බැඳී ඉන්නේ හරි තව හොයන් අපි මේකයි හරි කියන දෘෂ්ටියක ලැග ගැනීම නෙමෙයි වෙන්නේ. තමන්ගේ ಗುಣතන ගතිය අවදි කරගන්න. දහම ඇහෙනවා කියන්නේ ප්‍රශ්න මතුවෙනවා. නැත්තම් ඇහිලා නැහැ. කලිනුත් කියන්නේ එනවා කියන එකේ ලක්ෂණේ ප්‍රශ්න ඉන්නෝ. එංගුණත් ප්‍රශ්න එන්නේ නැත්නම් ඇහිලා නැහැ ඈ. ඉරුවන් සරණ
තිරුවන් සරණයි සර්.
කාට හරි වෙනවා හරි අදහස් තියෙනවද නිකන් අඩු ගානේ වෙනස් විදිහකටවත් ඇහුණද මොනවා හරි?
මොන හරි තේරි කිලිල්ල මේ නිකන් දැන් අර උදාහරණයක් නිකන් කතන්දරයක් වගේ. දැන් ඔන්න මේ අපි කොහේ හරි ගමනක් යනවා කියලා හිතමුකෝ පයින්. ඔහොම යනකොට එක එක හෝටල් වලින් කාගෙන බීගෙන එහෙම යනවා. හැබැයි ගමන අන්තිම වෙනකොට අපිට ওই හෝටල් වලට ගියව කාවිව සමහරක් හෝටල් වල මතක නැහැ. සමහරක් ඒ වගේ සමහරට මතක හිටින්න පුළුවන්. ඒ මතකෙ ඉන්නේ වගේ අපි හිතමුකෝ එක ෆොටෝ එකක් ගහගත්තයක් කියලා. ෆොටෝ එකක් ගහගත්ත එක මතකයි අනිත්ත මතක නැහැ. ඒ වගේ මං හිතන්නේ දැන් අර මේ දිනෙදා මේ කිරණ දේවල් වල පිළිබඳව යම් කිසි විදිහක අර මඤ්ඤණා කිරීම වගේ අවස්ථාව තමයි මම ෆොටෝ ගහගන්න ඕකේ ඒකට බහගන්න එක. නැත්තම් අපිට මේ ඒක සිහි කරන්නත් බෑනේ. දැන් සමහර අතීතේව දැන් ඒවා අපි අල්ලගෙන නැහැ. අන්න ඒ වගේ මේ සියලුම සිදුවීම් මේ නිකන් ඒකට බහගන්න නැතුව වගේ ඉන්න පුළුවන් ගතියක්ද කියලා හිතෙනවා.
එක අත්තකින් ඒකට ටිකක් කිට්ටු ස්වභාවයක් කියලා කියන්න පුළුවන්. මොකද අපිට කතා කරන්න මොනවා හරි ඉතුරු වුණා කියන්නේ එතනම ලැග ගැනීමක් තියනවා කියන එක පැහැදිලිනේ ගොඩ. ඒක අත්තකින් හරි
එහෙම
ඔය ඉතින් ගොඩක් අයට තියෙන කන්න බොන්න යන තැන් ගැන කතා කරන දේවල් තමයි. කන බොන දෙයට වඩා ඒ තිබුණ පරිසරය ගැන තමයි අන්තිමට කතා කරලා තියෙන්නේ. කෑම ගැනත් නෙවෙයි.
එහෙනම්
වෙන වෙන දේවල් හින්දා දාගන්නවා මෙතන හොඳයි. ඇත්තටම කාපු එකේ රස හරි මොකක් හරි නෙමෙයි කතා කරන්නේ. වටපිටාව හොඳට බැලුවත් වෙයි. ඔය ඉතින් මම අර ඉස්සරහ තියනවා දැන් එකම කෑම එකම විදිහට වෙන්නත් පුළුවන්. සමහර විට අර පොඩි තැනක ඊට වඩා හොඳට පිරිසිදුව හදලා වෙන්නත් පුළුවන්. ලස්සන පරිසරයේ තියෙන තැන හදන හැටි දන්නේ නැහැ. මේකේ අර මොකක් හරි ජරාවක් මොකක් හරි කරලා දෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි අර ලස්සන තැන හොඳට තියෙන තැන මේ සමහර විට නරක් වෙලා අරවා මේවා කරලා එහෙම කෑමක්වත් කිසි බඩේ අමාරුවක් එහෙම නැහැ. ඇයි හරි හොඳයිනේ. ඒ හොඳයි හරි තැනයි ගානක් වැඩි මේ ලස්සනක් තියෙනවා තමයි ඔක්කොම ඔළුවට දාගෙනනේ. ඒකට බඩේ අමාරුව නැහැ. කිසිම වසක් විසන් නැති මකක් හරි හොඳ කෑමක් වුණත් නිකන් පරිසරේ අප්සෙට් නා අපි හිතමු මැස්සෙක් ආවා කියලා. මැස්සා ඒ කෑමේ වහලවත් නැහැ. ඒකට ගෑවිලාවක් නැහැ. සීම විස බීජයන් නැහැ. හැබැයි අර මැස්සා දැක්ක එකෙන් එතෙන්ට ගිහිල්ලා බඩේ අමාරුව ඊළඟ දෙයක් අපි ඉතෙන් දාගන්නේම කොච්චර බලවත්ද කියන එක ගොඩක් අය දෙකලා ඇති. ඔය තව ටිකක් වැඩිපුර දැම්මොත් එහෙම අපි කෑම කනවා කාගේ හරි කෑම එකක මැස්සෙක් හරි කරපොත් එක් හරි ඇතුලේ ඉන්නවා දැක්කොත් ඔක්කොටම බඩේ හරි නම් ඒකට අදාළ ඒ කෑම කාපු අයට විතරනේ බඩේ යමාරු. අනිත් ඒවා එහෙම එකක් ඉඳලත් නැහැ. වෙන භාජනයක හදලා තියෙන්නේ වෙන මාදලා තියෙන්නේ වෙනම එහෙම කියලා. හැබැයි ඒවා කාපු අයටත් බඩේ මේක වෙන්න පුළුවන් දෙයක් වෙලා ඇති ගම් සාමාන්‍ය ලෝකෙට අයිති සිද්ධියක් කියන්නේ. අර අපිට තේරෙන්නේ අපි කොච්චර මේවයි වැසගෙනද වැසගෙනම ඉන්නකොට ඒක පේන්න විදිහක් නැහැ. ඒකයි මඤ්ඤණාවෙම ඉන්නකොට මඤ්ඤණාව කියලා දකින්න විදිහක් නැහැ. එතකොට මඤ්ඤති විතරයි. හැබැයි මඤ්ඤති බව දන්නේ නැහැ. අශෘතවත් ප්‍රත්‍යඥය ඒ මඤ්ඤති හැබැයි එයාට කියන්න බෑ මම්මඤ්ඤණාව ඉන්නවා ඒක කියනවා නම් අඩුම ගානේ ඒක උඩාට පස්සේ තමයි යන්න අර මඤ්ඤණාවයි කියලා කියන්නේ ඒක කියන ස්වභාවයදී මඤ්ඤණාව මඤ්ඤණාව විදියට අඳුරගන්න විදිහක් නැහැ අස්මිතවත් ඒ තනියෙන් ඒක අඳුරගන්න බෑ දර්ශනය පිරිසිදු වෙනකොට දහම ඇහිලා දකින වණන් විතරයි වෙනා මේකයි. ඒ කියන්නේ අපි දැනට දලා දහසක් හදා ගන්නවා දැන් එතන මේ වරදකුත් තියෙනවා. අපිට මතක හිටියද නැද්ද කියන එක නෙමෙයි. හැබැයි අපේ ජීවිතේ සාමාන්‍යයෙන් මතක ඉඳලා කතා කරන්නේ නම් ඔය අවුරුදු ගානක් මතක තියෙන්නේ නම් තනිකරම අල්ලගත්තු දේවල් ඒක ඒ සිහියෙන් සිටීමක් නෙවෙයි. නුවණ කොහොමද දෙන්නේ? සිහිය නුවණ කියන දෙකයේ තිලා එහෙම කතාවක් නම් නෙමෙයි ඔය සාමාන්‍ය ලෝකෙට ඇවිත්. විදිහෙන් කතා කරද්දී ඒකෙත් යම් කිසි ඉතින් අදහසක් තියෙනවා. හැබැයි මේ මඤ්ඤණාව මට්ටමින් යනකොට ඉතර වෙන දර්ශනයක් යනකොට හැම සිද්ධියටම ඕක අදාළයි.
සාකච්ඡා මාතෘ ශ්‍රවණය කළා. හරි ලස්සනට හැමෝම අදහස් ඉදිරිපත් කළා සහ මහාචාර්යතුමා ලස්සනට පැහැදිලි කරලා දුන්නා. මම පුංචි අදහසක් දක්වන්න ඒකටත් චුට්ටක් කියන්නකලා නම් හොඳයි. ඇත්තටම දැන් අපේ මුළු ජීවිත පැවැත්මම දෙවෙන්නේ මඤ්ඤණාවක් එක්කනේ. අපිට හැමතිස්සෙම හැමදේම යමක් වෙලානේ. ඒ කියන්නේ සිතේ අරමුණක ඉඳලාම අපිට යමක් මේකත් එතකොට මෙහිදී නැත්නම් දැන් අර අපිට අර හැමදේම හැමදයක්ම අර ආයතන වලින් ගන්න හැමදයක්ම විමසීමක ඉන්න පුළුවන් නම් ඒක නේද මාර්ගය වඩන්න මඟ වෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ දේශනා කළේ ඒ නිසාමයි කියන එකත් මට හිතට ආවර ගච්ඡන්තෝ ගච්ඡන්තෝ පජානාති කියේ අර නුවණයි සිහියයි එක මේක විමසීමෙන් කළ යුතු මහා බාරදූර කාර්යයක් විදිහටයි මට මේ සාකච්ඡාවේදී මගේ අදහස ආවේ අපේ ජීවිත පැවැත්මම මඤ්ඤණාවක් කියන මඤ්ඤණාවක් මට ආවා. ඉතින් එක ගැන කියන්නයි කතා කළේ. පෙරවන් සරණයි මහසර්තුමා.
පෙරවන් සරණයි. ඕ දැන් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන පැත්තට ගියොත් ඉතින් මුළු ජීවිතේ නම් ඕනම දෙයක් කිසියම්ම යං කිංචි කිසියම්ම කියන ස්වභාවය ලැබෙනවා නම් යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම ඔය දැක්මටනේ අහලා තියෙන්නේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවන් වුණා කියලා. යං කිංචි කිසියම්ම ස්වභාවය සියම්ම ස්වરૂපය ඒකත් මඤ්ඤණාවක් කියලා දැන් අපි දාගන්නවා දෘෂ්ටියකින්. එහෙනම් මොනවම හරි හම්බවගන්න මඤ්ඤණා. ඒ ඒ ඒක දැකලා නෙවෙයි. එතකොට අපිට ඒ දකින්න පුළුවන් නුවණ කිසියම්ම ස්වභාවයක් කියනකොටම මඤ්ඤණාවක් කියලා දකින්න පුළුවන් සේක භාවයට. අපි ඒක අහලා බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙන හින්දා හැම දෙයක්ම මඤ්ඤණාවක් කියන එක ඒක සුත්තවත් භාවයේ නිවි. හැබැයි ඒක ශ්‍රද්ධාවෙන් ඉලි අරගෙන ඒක විමසන්න පුළුවන්. ඒ කියපු කතාව හරි වුණාට ඒක අපේ දැක්පක්ද කියන තැන තම තමන් බලන්න වෙනවා. එතන නිවි නම් ඉතින් අපිට කරන්න දේවල් තියෙනවා. හැබැයි මහා බාරදූර කාර්යයක් වෙන්නේ නැහැ. දැක්ම පිරිසිදු වෙනකොට ඒක එහෙම තමයි කියන පැත්තක් වගේ මට හිතෙන්නේ. ඒකම තමයි අර පජානාති වචනේ දෙන්නේ. දැන් පජානාති කියන්නේ අපි මේ අමුතුවෙන් අමාරුවෙන් උත්සාහයක් කරගෙන කිරීමක් නෙමෙයි. ඒ ඒ ඒ ඥානයට පිටින් එහෙම ඥානයට ඒ ඥානයේ දැක්මනේ පජානාති කියන්නේ. විඥාණයට අහු වෙන මට්ටම නෙමෙයි, ආයතන වලින් අහු වෙන මට්ටම නෙමෙයි.
අපිට වීරය කරන්න වෙන්නේ අපේ මට්ටම ඉතින් ආයතන වලින් අහු වෙනකොට සමහර ඒවා අපිට පේනවාද ඊයේ තිබුණා සමහර ඒවා පේන. හැබැයි ඥානය කියනකොට එහෙම නෙමෙයි. මඤ්ඤණාව බව දන්නවා. දන්නවා කියන්නේ ඒක හිතනවා නෙමෙයි. ඒක පිහිටීමක්. හැබැයි මඤ්ඤණාව නැවතිලා නැහැ. මඤ්ඤණාව බව දන්නේ සේක බවයි. දැන් අපිට සමහර විට මඤ්ඤණාවක් කියලා දකින්න ඉතින් අර සිද්ධියත් අරගෙන අහපු දහමත් අරගෙන මේ නිසා මේක වෙන්න බෑනේ මේ නිසා මේක මොඩ කමක් නේ කියලා ඔහම ටිකක් දුර ගිහිල්ලා ඒ දකින එකයි ඥානයකට පේන එක කරන දෙයක් නෙමෙයි ඉතින් මඤ්ඤණාව දන්නවා ඒ දන්න භාවයම තමයි මාර්ග කෘත්‍ය වෙන්නේ ඊළඟට. ඒක නොදන්නවා නම් මාර්ගයක් වැඩෙන්න විදිහක් නැහැ. يعني සිහිය යෙදෙනවා නම් ඥානය යෙදෙනවා ඒකට ඒකත් එක්ක ඒකට අහු වෙන්නේ නැහැ. සිහිය යෙදිලා නැත්නම් එහෙම දැනගන්න විදිහක් නැහැ. දැනගන්න විදිහක් නැහැ කියන්නේ අඥානව බව දන්නේ නැහැ කියන්නේ. ඒතර වෙන කෘත්‍යයක් වෙන්නේ නැහැ. එහෙමත් නිකම් මට හිතෙන විදිහ මම කිව්වේ ස්වාමීන් වහන්සේත් එහෙම සාකච්ඡා කරන එක හොඳයි ඒ වගේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අතරම මදහස් එක්කේ කියන්නේ පහලලානේ පුතක්ෂණේ විදිහට මට හිතුරු දේවාචාර්ය බොහෝ පිං සරණයි.
එකම් සරණ අපි ඉතින් හැමෝම කතා කරන්නේ එහෙම තමයි නේද? හැබැයි ඒ විමසීම අපි හැමෝටම උදව් වෙනවා. ඒකයි ධර්ම සාකච්ඡාවක තියෙන උදව්ව. අපි අර නිකන් ඕක ගැන කතා කරන්නත් බෑනේ. කතා කළොත් දුෂ්ටිනේ. ඒ වගේ ඒ තැන් වලට යන්නත් හොඳ නෑ. ගෝචර මට්ටම විනසන්න වෙනවා. ඒක කතා කරන්නේ. එහෙම එහෙම තමයි ඒ දහම ඇඳීමයි ඒකට එක්ක විනසීමයි තමයි. ඒ ප්‍රඥාව වැඩෙන්න උදව් වෙන දේවල් තමයි. ඒක අපි දිගටම කරනවා නම් හොඳයි. තෙරුවන් සරණයි. නැත්තම් අපි දට අවසන් කරමු. මේ සාකච්ඡාව ඒ පවත්වගෙන යන උදව් උපකාරී කරපු ඒ සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනා කරමු. අපි රැස් කරගත්තු සියලුම පින් අනුමෝදන් වෙන්න ඒගොල්ලන්ට පවුල්ලලාට විදිඥාතීට නිදුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් ධර්මය ශ්‍රවණය කරන්න ලැබිලා ධර්මාවබෝධයේ පිණිසම අවශ්‍ය පරිසරය සකස් වෙලා ඒ සඳහාම උදව් උපකාරී වෙන්න මේ රැස් කරගත්තු පින්. ඒ වගේ මේ වගේ සාකච්ඡා වලට සවන් දෙන යම් කිසි දෙවි දේවතාවන් වහන්සේ නමක් ඉන්නවා නම් ඔවුන්ටත් අපි රැස් කරගත්තු සියලුම පින් අනුමෝදන් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු කරගන්න, සතුටටපත් වෙන්න, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න, ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් ආරක්ෂා කරන්න. අපි හැමෝම අපවත් අපේ පවුල්වල අයත් සියලුම ඥාතීන් මියගිය අය සේරම යම්කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රව ලෙඩ දුකක් සතසතුරු උපද්‍රව ස්වභාවික උපද්‍රව ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒවයින් අපිව ආරක්ෂා කරන්න අවතවත් ධර්මයේ යෙදෙන්න, ධර්මය අහන්න, කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඒ සඳහා පරිසරය අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න කියලා අපි ඒ දෙවි දේවතාවන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම ඉතින් අද සම්බන්ධ වුණ සහ සම්බන්ධ වුණ සියලු දෙනාට ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.